नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। किं सोपसि किन्नु सोपसि किमिदं सोपसि दुर्भागे विय शून्यमगारति सोपसि किमिदं सोपसि सूर्ये उगते यसजालिनी विसत्तिका तन्हानति कुहिंच नितेव सबुपदि परिक्का या बुद्धो सोपसि किं त्वेत माराती।
साधु साधु साधु।
පිනත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද අපිට යම්කිසි වෙලාවක් ලැබිලා තියෙනවා යම්කිසි විදියක කතා බහකට පැහැදිලි කර ගැනීමකට. ඉතින් ඒ ලැබිච්ච අවස්ථාව, ලැබිච්ච වෙලාව අපි හැකි අයුරින් ශක්ති ප්‍රමාණයෙන් ප්‍රයෝජනෙට ගන්න තමයි බලාපොරොත්තුව. ඉතින් ශක්ති ප්‍රමාණයෙන් කිව්වහම අහන කෙනාගේ ශක්ති ප්‍රමාණෙත් කියන කෙනාගේ ශක්ති ප්‍රමාණෙත් කියන මේ දෙක මත පදනම් වෙලා තමයි මේ කතා බහ යන්නේ. ඉතින් බලමු අපි අපිට හැකි පමණින් පැහැදිලි කරන්නත්, අපිට හැකි පමණින් තේරුම් ගන්නත් දරන උත්සාහයක් තමයි මේ වෙලාව. ඉතින් ඒ වගේ වෙලාවක යම්කිසි පමණකට මෙතන ප්‍රතිපදාවකට බැසගත්ත පිරිසක් ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන්. ආධුනික කිව්වට ආධුනිකයෝම නෙමෙයි, ආධුනිකයෝම මෙච්චර හොයන්නත් බෑනේ. මේ වෙනුවට අන්න යම්කිසි කාලයක් තිස්සේ මේක දැන හඳුනගත්ත, කාලයක් තිස්සේ මේ පුහුණුවේ යෙදෙන පිරිසක් වැඩිය ඉන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් පටන්ගෙන කරගෙන යන පිරිසක් වැඩිය ඉන්න පුළුවන්. අලුතෙන්ම ආපු එක්කෙනෙක් දෙන්නෙකුත් ඉන්න පුළුවන්. ඉතින් ඒ සියල්ලටම හරියන විදිහට, සියල්ලන්ටම ප්‍රයෝජනවත් වෙන විදිහට අපි බලමු අද දවසෙත් යම්කිසි මේ ඉදිරිපත් කරගත් විස්තරේ පැහැදිලි කර ගැනීමකට. ඉතින් ඒ සඳහා මේ විදිහට අපි ආරම්භය ගත්තොත්, දැන් භාග්‍යවතුන් වහන්සේගේ මේ ප්‍රතිපදාව, එහෙම නැත්නම් මේ ඉදිරිපත් කරන පුහුණුව එක්තරා විදිහක පෙන්නලා දෙනවා මේක හරියට නිකන් බෙහෙතක් වගේ, යම්කිසි ලෙඩකට දෙන බෙහෙතක් වගේ කියලා මේකට යම්කිසි අදහසක් දීලා තියෙනවා. එකත්තර බටවිර වෛද්‍ය ක්‍රමයේ වෙනුවට ආයුර්වේද බෙහෙතක් වගේ, ආයුර්වේද වෛද්‍යවරයෙක් වගේ යම් කිසි දෙයක් භාග්‍යතුන් වහන්සේ නිර්දේශ කරනවා. මොකද්ද මේ කතාව කියලා ගත්තොත්, අන්න අපිට ලෙඩක් තියෙනවා. අන්නේ ලෙඩේ පිළිබඳ කතාවක් තමයි තියෙන්නේ. මේ ලෙඩේ නිසා අන්න යම් කිසි විදියක අපේට රෝග ලක්ෂණ මතුවෙලා එනවා. දැන් සාමාන්‍යයෙන් ඔය ඇඟ රත් වෙනවා, උණ හැදෙනවා, ඔය වගේ රෝග ලක්ෂණයක්, එහෙම නැත්නම් කුද්දටියක් එනවා, ඒ වගේ රෝග ලක්ෂණයක් මේ උණට බේත් කළා හරියන්නේ නැහැ. එහෙම නැත්නම් ආපු කුද්දටිය බස්සවල හරියන්නේ නැහැ. ඒ වෙනුවට ඒක පිටිපස්සේ තියෙනවා මොකක් හරි ඊට එහා ගියපු රෝගයක්, රෝග ලක්ෂණයක් විදියට. අර රෝගේ යම් කිසි පිටදැමීමක් විදියට තමයි අර දේවල් මතුවෙලා එන්නේ. ඒතකොට දක්ෂ වෛද්‍යවරයෙක් මොකද කරන්නේ? අර රෝගෙට බෙහෙත් කරනවා රෝග ලක්ෂණ වලට නොවේ. අදක්ෂ වෛද්‍යවරයෙක් මොකද කරන්නේ? අන්න රෝග ලක්ෂණ වලට බෙහෙත් කරනවා. ඉතින් ඔන්න විදිහේ ස්වභාවයක් තියෙනවා. එතකොට මෙන්න මේ තියෙන රෝග ලක්ෂණ වලට භාග්‍යතුන් වහන්සේ බෙහෙත් කරන වෙනුවට අන්නේ රෝගයට බෙහෙත් කිරීමක් තමයි පෙන්නුම් කරන ප්‍රතිපදාව. එතකොට රෝග ලක්ෂණ විදියට විවිධ දේවල් මතුවෙලා එනවා. හිත තුළ වෙහෙසක්, පීඩාවක්, ආතතියක්, අමාරු අපහසු ගතියක් මතුවෙලා එනවා. ඊට පස්සේ මේක දරන්න බෑ, යැපෙන්න බෑ වගේ ස්වභාවයක් මතුවෙලා එනවා. මේ විදියට නොයෙකුත් ලෙඩ රෝග අපි කරා හොයාගෙන එනවා. නොයෙකුත් අපේ ජීවිතවල ඉන්න කට්ටිය දුරු වෙලා යනවා. අපි කියන්නේ මැරිලා යනවා. මැරිලා කෝහම නිකන් අර භෞතිකව මැරෙනවා වගේම අන්න ඒ සම්බන්ධතාවය බිඳිලා යාමත් මරණයක්ම තමයි. එතකොට අන්න ඒ විදිහේ දේවල් තියෙනවා. එතකොට මේ ටික ඔක්කොම පෙන්වන්නේ රෝග ලක්ෂණ විදියට. සාමාන්‍ය 8ක් පෙන්වනවානේ. ජාති, ජරා, ව්‍යාධි, මරණ, අප්පේහි සම්පයෝගං, පියේහි විප්පයෝගං, යම් පෙන්චන් නලබති තම්පි දුක්ඛං, ඔහොමම කිය කිය පෙන්නවා. සංකීතේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා ඔන්න විදිහ 8ක් පෙන්නවා. ඉපදීම, දිරීම, ලෙඩවීම, මරණය, යමෙක් ප්‍රියද එයාගෙන් වෙන්වීම, යමෙක් අප්‍රියද එයාප්‍රිය හා එක්කෙනා හා එක්වීම, ඊළඟට යමක් බලාපොරොත්තු වෙනවද ඒ දේ නොලැබීම, අවසානයේ මේ ටික ඔක්කොම නැතත් හැම වෙලේම නිකන් අන්න කොහිල කටු ඇනිනවා වගේ යම් කිසි වෙහෙසක් පීඩාවක් තියෙනවා. යම් කිසි අපහසු අමාරු ගතියක් තියෙනවා. ඒක ඉතින් කොහිල ගාලකටම බෑ බෑලා බැල ගන්න ඕනේ කොහොමද මේ නැවත නැවත එන ඝර්ෂණය මේ නැවත නැවත එන වෙහෙස පීඩාව කියලා. ඉතින් ඒ විදිහේ රෝග ලක්ෂණ ටිකක් තියෙනවා කාට කාටත් නෑ කියලා කෙනෙක් ඉන්නවා නම් මෙතන මං හිතන්නේ අද ජොයින් වෙලා ඉඳී කියලා මේ ඉරිදා දවසක. ওই රෝග ලක්ෂණ ටික තියෙනවා. එතකොට අන්න භාග්‍යවතුන් වහන්සේ මේ රෝග ලක්ෂණ ටික ගැන කතා කළා. ඊට පස්සේ කියනවා මොකද්ද රෝගේ කියලා කියනවා. රෝගේ පිළිබඳ විමසනවා. එතකොට අපි හිතමු දැන් රෝගය හොයා ගැනීම යම් කිසි විදියක ප්‍රතිකර්මයක් කරන්න අවශ්‍ය මූලිකම දේ. ගොඩ දෙනෙක් හිතනවා මේ රෝගේ වාගන්න එක ලේසි, බේත් කරන එක තමයි අමාරු කියලා. නෑ, එහෙම එකක් නෑ. රෝග නිර්ණය කියන එක හරි අමාරු දෙයක්. ඒක සාමාන්‍යයෙන් ඔය නිකන් එහෙම පොඩි පොඩි රෝගවලට කරාට සාමාන්‍ය අමාරු අපහසු රෝගයකදී මේ රෝග ලක්ෂණ ටික එන්නේ මොන රෝගේ නිසාද කියන ඒ හඳුනා ගැනීම ගොඩාක් වැදගත් දෙයක්. හඳුනාගත්තට පස්සේ හරි ලේසි වැඩේ. එක්ක කිව්ව හැකි මැරෙනවා. ගොඩ දාන්න බෑ. නැත්තම් කිව්ව හැකි මේක නෙට්ටාට සුව කරන්න පුළුවන්. නැත්තම් කිව්ව හැකි මේක ජීවිත කාලෙම බේත් බිබී ඉන්න වෙන ලෙඩක්. එහෙම සුව කරන්නත් බෑ. පාලනය කරගෙන ඉඳිය හැකි කියලා ඔන්න ඔය විදිහට කියන්න පුළුවන්. රෝග නිර්ණයකින් ප්‍රස්සේ. නමුත් රෝග නිර්ණය කරනවා කියන එක ලේසි නෑ. ඩයග්නොස්ටික් මෙඩිසින් කියලා කියනවා. මන්න යම් කිසි විදියක මේ දක්ෂ වෛද්‍යවරයෙක් මේ රෝග ලක්ෂණ ටික දිහා බලලා මේ වගේ රෝග ලක්ෂණ මෙන්න මේ ලෙඩ හින්දා එන්න පුළුවන්. ඒතර මේ ලෙඩ තුන හතර අතරින් කොහොමද කොයි ලෙඩ හරියට අඳුනගන්නේ කියලා ඔන්න තව තව පරීක්ෂා කළා තමයි. ආ මේක තමයි රෝගේ. මෙන්න තියෙනවා සහතිකයක්. මෙන්න මේ පරීක්ෂාව අපි කරා. මෙන්න අපිට ඔප්පිලා තියෙනවා මෙයාට තියෙන රෝගේ මේක තමයි. සාමාන්‍යයෙන් එහෙම අඳුනගන්න බැරි රෝගවලින් මැරෙන කට්ටිය අනන්තවා දැකලා තියෙනවා. මරණ පරීක්ෂණින් තමයි පස්සේ කියන්නේ ආ මේ රෝගේ නිතිවිලා තියෙන්නේ, අයියෝ බෙහෙත් කරා නම් ගොඩ ගන්න තියුණා කියලා. එතකොට අන රෝග නිර්ණයක් සිද්ධ කරනවා. භාග්‍යතුන් වහන්සේ කියනවා මේක තණ්හාව නැමැති රෝගයක්. රෝග නිර්ණය කරාට පස්සේ එක්කෝ හොඳ කරන්න පුළුවන් බෑ මොකද්ද කියලා බැලුවාම අන්න දෙනවා නෑ මේක නිට්ටාටම සුව කරන්න පුළුවන් ලෙඩක්. හැබැයි ඉතින් බේත් කෝස් එකක් තියෙනවා, ටිකක් අමාරුයි. කාලෙන් කාලයක් දිගට දිගට අරගෙන යන්න ඕනේ. අන්න බෙහෙත් වට්ටෝරුවක් කියලා දෙනවා. මෙන්න මේ බෙහෙත ගන්න. මොකද්ද මේ බෙහෙත? එතකොට කෙනෙක් හිතන්න පුළුවන් ලොකු කන්දක් දීලාද බෙහෙත් වට්ටෝරු කියව ගන්න බැරි තරම් ත්‍රිපිටකයක් තියෙනවා බෙහෙත් වට්ටෝරුද ඔක්කොම කියලා. එහෙමම නෑ. අර ඒ දවස්වල ස්වාමීන් වහන්සේ කෙනෙක්ටත් කියන්නේ ඒ හාමුදුරුවන්ට මේ බෙහෙත් වට්ටෝරු දිරවන්නේ මොනමල කරදරයක්ද මේක මේ තියෙන විස්තරවල ඇටියර මේක කවදාවත් කරන්න බැරි දෙයක් කියලා මේ දමල ගහලා යන්න යනවා. ඒතර භාග්‍යතුන් වහන්සේ කියනවා හරි මහණ එච්චර හිතන්න යන්න එපා. එච්චර පොත් ගොන්නක් අවශ්‍ය නැහැ. මේ හිත රැක ගන්න පුළුවන්ද? මේ හිත ආරක්ෂා කරගන්න පුළුවන් දේ පමණක් ඇති. ඒ ඇති ඒ තුල ඔය ධර්මයේ ඔක්කොම කැටි වෙලා තියෙනවා. ආ එහෙනම් මෙන්න මේ සිහිය නැමැති බෙහෙතකින් සිහිය නැමැති බෙහෙත නැවත නැවත පාවිච්චි කරන්න. නැවත නැවත පාවිච්චි කරන්න. ඒක දවස් ගණන් එක දිගට තටමගෙන දඟලගෙන වලිගි හපාගෙන කරන්න යන්න ඕනේ නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් පුහුණු කරනවා. ආපහු අමුගේ සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන්න. ආපහු පුහුණු කරනවා. ආපහු සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන්න. අන්න ඒ විදිහට නැවත නැවත කෙටි වේලාවක් පුරුදු කරනවා අතහරිනවා පුරුදු කරනවා අතහරිනවා පුරුදු කරනවා අතහරිනවා ඔන්න ඔය විදිහේ දෙයක් තමයි අවශ්‍ය වෙන්නේ. එක දිගට කරලා ඉවර කරන්න ගියොත් ඒකත් අපි මේ අද දවසේ මාතෘකාවට ළඟයි. හැබැයි නොකරමනිකා ඉදියොත් ඒ තවත් එකක්. ඒ දෙක අතර මැද මෙතන ඇත මොකද කරන්නේ, කරනවා ටිකක් අපව අතහරිනවා, අපව ටිකක් පුරුදු කරනවා, අපව අතහරිනවා, අපව ටිකක් පුරුදු කරනවා, අපව අතහරිනවා. මොන විදිහේ දෙයක් තමයි සිද්ධ කරන්නේ. ඕක තමයි මේ මනසත් එක්ක කරන ගනුදෙනුව, මනසත් එක්ක ගනුදෙනු කරන ක්‍රමේ. ඒක තමයි පෞගේ දවසක් කෙනෙක් කාල තුන නැ ඉස්ලාම් භක්තිකේ දවසට පස්වරක් දෙවියෝ යදිනවා. මොකක්ද ඇයි මේකේ අදහස කියලා විමසලා තියුණා. එතකොට ඒ අදහස තමයි අන්න මේ හිතේ ස්වභාවය තමයි ඕක. හිත මොකකට හරි, මොන ආගමකට හරි, මොන ධර්මයකට හරි නතු කරනවා නම්, ඒ දිහාවට හදනවා නම්, ඒ දිහාවට යොමු කරනවා නම්, එතනතර වරක් දෙවරක් කරා කියලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට මේ දේ නැවත නැවත පොඩි පොඩි වෙලාවල් දිගට දිගට කරන්න ඕනේ. මොන දේති වුණත් අන්න ආඥා කරන වෙලාවේදී ඔය සාමාන්‍ය මුස්ලිම් රටවල් වල එහෙම නැත්නම් ඒ ප්‍රදේශවල තියෙන දෙයක් තමයි මේ අර ආඥාව ඇහෙනකොට ඔක්කොම වැඩ නවත්තලා තමුන්ගේ විනාඩි කීපයක් කැප වෙනවා. ඉවර වුණානේ, නැගිටලා ගියා, ආවෝ කොහේ ගියාද කියලා හොයාගන්න බෑ. දොඩ අන්න මේ විදිය රටකට ආගන්තුකෙක් විදියට ගියපු පුද්ගලෙක් ඔන්න එකපාරට ආඥාව ඇහෙනවා. සියල්ලෝ මෙන්න ඔළුව මේ නලල පොළවේ ගහගෙන දෙවියෝ යදිනවා. ඊට පස්සේ ආපෝ ආඥාව විවරනවා. මෙන්න ඔක්කොමලා නැගිටලා තම තමුන්ගේ කඩවල තම තමුන්ගේ ගමන්වල යෙදෙනවා. ඉතින් ඒ විදිහේ නැවත නැවත පුහුණු කිරීමක්, කෙටි කාලයක් පුහුණු කරනවා අතහරිනවා, පුහුණු කරනවා අතහරිනවා, විනාඩි 5ක් සිහියෙන් ඉන්නවා, ආපහු සුපුරුදු විදියට වැඩ කරගෙන යනවා. බස් එකේ යන විනාඩි 5ක් ඇස් දෙක පියාගෙන ඉන්න බව දැනගෙන ඉන්නවා, ආපහු සුපුරුදු විදියට වැඩ කරගෙන යනවා. ඇවිදින විනාඩි 5ක් අවධානයෙන් ඉන්නවා, ආපහු සුපුරුදු විදියට වැඩ කරගෙන යනවා. ඔන්න ඔය විදිහට නැවත නැවත පොඩි වේලාවල් දිගින් දිගට සිද්ධ කරන්න ඕනේ. ඒක තමයි ඔය හිත එක්ක කරන ගනුදෙනුව. අධ්‍යාපන මොකද්ද, අධ්‍යාපන ශාස්ත්‍රයේ එහෙම නැත්නම් මේ අධ්‍යාපන අමාත්‍යංශයේ වගේ තේරුම් නොගත දෙයක් දරුවන්ට දීගද ඔක්කෝම පෙර දාගෙන 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 යන ඔක්කෝම රැඳෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම රැඳෙන්නේ නැහැ, ඒකනේ වැඩි. එහෙම රැඳෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න මතක හිටින්නේ රැඳෙන්නේ බොහොම සුළු කොටසයි. මොකද මේ හිතත් එක්ක ගනුදෙනුවක් තියෙන්නේ. ඒතකොට අර ආගම ඒක අඳුනගෙන තියෙනවා යම් පමණකට. ආගමේ කියන්නේ එකවරක් කළ නවත්වීමක් නෙමෙයි, නැවත නැවත කරනවා, නැවත නැවත සිද්ධ කරනවා. මේ පුණුකත් ඒ වගේ අන්න යම් කිසි විදියක භාවනාව කිය දෙන කෙනෙක් මේක භාවිතෝ බෞලීකතෝ කියලා කියන්නේ ඕක තමයි. ඒ වයි විවිධ වචන වලින් පෙන්නලා දෙනවා මේක දැන හඳුන ගන්නවා, නැවත නැවත කරනවා, වරින් වර කරනවා, ඒකම යානයක් විදියට ඒකෙම නැగిලා යනවා, ඒකම ඉදිරියෙන් තියාගෙන ඉන්නවා, ඒකම පෙරටු කරගෙන ඉන්නවා, ඒකටම හේතු වෙලා ඉන්නවා. ඔන්න ඔය විදියට මේ හිත ටික ටික තමයි පුරුදු කරන්නේ. එක පාට එහෙම පුරුදු කරන අදහසක් නැහැ, කරලා ඉවර කරන අදහසක් නැහැ. ඒක නිකන් අවුරුදු කීපයක් ටික ටික කරන්න කියන අදහස තමයි තියෙන්නේ. භාගතුන් වහන්සේ සඳහන් කරන අවුරුදු 7ක් කරන්න, 7ක් කරන්න අතම දිගටම භාවනා කිරීලා කැමෙතත් වරින් වර ටික 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 කරන්න. කරනකොට කරනකොට තේරෙනවා මේ හිතේ යම්කිසි පරිවර්තනයක් වෙනවා. එහෙම නැත්නම් මේ රෝගේ සුව වෙනවා. සුව වෙන්නේ කොහොමද? අන්න අර විදිහේ යම් කිසි විදියක රෝග ලක්ෂණ අඩු වෙලා යනවා. ඒ අමාරු අසනීප ගතිය අඩු වෙලා යනවා. සුව වෙනකොට පැහැදිලිව හොයන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලෙඩකට ලෙඩක් හැදිච්ච කෙනෙක් ත දැනෙනවනේ අන්න සුව වේගන එනවා, කෑම ප්‍රිය වෙනවා, පොඩ්ඩක් වටපිටේ ඇවිදින්න හිතෙනවා. ඔන්න ඔය විදිහේ වෙනසක් එයා තුළ මතුවෙලා එනවා. මොකද උනේ අසනීපේ හොඳ වුණා. අන්න ඒ වගේ අසනීපේ හොඳ වෙන සලකුණු මේ කරන කෙනාට බොහොම පැහැදිලිව දකින්න පුළුවන්. ඒක දකින්න ලොකු කාලයක් යන්නෙත් නැහැ. ඉතින් ඒ විදිහේ ස්වභාවයක් තියෙනවා. ඒක තමයි මේ ප්‍රතිපදාව. එතකොට අලුත් කෙනෙක් ඉඳියත් එයාට තේරුම් ගන්න පුළුවන් ඒක බෙහෙතයි දීලා තියෙන්නේ. ඒක බොහොම සරල බෙහෙතක්. මේ හිත රකින්න. හිත රකින්නේ කොහොමද? මේ සිහියෙන්. හොඳට දැන හඳුන ගන්නවා මොකද්ද මේ වෙන්නේ. රකින්නවා කියලා මේ මේ ඒවා අයින් කරන්නයි, තව ඒවා ඇති කරන්නයි එහෙම නොවෙන්නේ නැහැ. ඒ වෙනුවට දැන හඳුන ගැනීමක් තමයි සිද්ධ කරන්නේ. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. වඩි වෙලා ඉන්නකොට වඩි වෙලා ඉන්න බව දාන්නවා. බත් කනකොට බත් පාන බව දාන්නවා. දත් මදිනකොට දත් මදින බව දාන්නවා. ඔන්න විදිහට දැන හඳුන ගැනීමක් පුරුදු කරනවා. දැන හඳුන ගැනීමක් ඇති කර ගන්නවා. ඒ විදිහේ නැවත නැවත හුරුවක්, ඒ විදිහේ නැවත නැවත පුහුණුවක් සිද්ධ කරනවා. ඒ විදිහට පුහුණු කරනකොට, ඒ විදිහට හුරු කරනකොට අන්න මොකද වෙන්නේ? ටික ටික මේක Java කැවිලා, ටික ටික මේක හුරු වෙලා මතු වෙලා එනවා. ඒතර ඊයේ පොඩි බබාලගේ පන්තියකදී අපි ඇහුවා මේ ඇබ්බැහි කියන ඒවා හොඳයිද? ඇබ්බැහි කියන ඒවා මොනවද කියලා තමයි ඉස්සෙල්ලාම. එතකොට කියනවා බබාලා කියනවා දත් මදින එක ඇබ්බැහියක්. දත් මදින එක යන්නේ ඇබ්බැහියට. මොකද්ද මේ ඇබ්බැහි කියන්නේ? අන්න නැවත නැවත උරු කළා දැන් ඉබේ සිද්ධ වෙනවා, අවධානයක් නැතුව සිද්ධ වෙනවා. එහෙම ඒ විවිධ වැඩ සිද්ධ වෙනවා. එතකොට මේගොල්ලෝ උදාහරණ කරන්නේ අදත් මදින එක, ලියන එක, බත් කන එක, ඔවගේ දේවල් කොහොමද ඇබ්බැහියට යන්නේ? අන්න දැන් දත් මදින්න හිතන්න කල්පනා කරන්න දෙයක් නැහැ. දැන් අකුරු ලියන්න හිතන්න කල්පනා කරන්න දෙයක් නැහැ. මුල් දවස්වල අකුරු ලිව්වේ කොහොමද කියලා බැලුවොත් අම්මෝ පුදුම වෙහෙසක්නේ. අකුරු පිටු කීයක් පිරෙන ලියන්න ඇතිද ඔය ගානට අකුරු ලියන්න පුරුදු වෙන්න? තාමත් ඒ වුණාට හරියට අකුරු ලියවෙන්නේ නැහැ. මගේ අකුරු එහෙම දැකපු කට්ටිය අහනවා මේ කියව ගන්න පුළුවන්ද කියලා. බලන කෙනාට ගනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් කොහොම හරි එන්නේ විදිහට පුරුදු වෙලා පුරුදු වෙලා පුරුදු වෙලා තමයි මේ අකුරු ලියන්න පුරුදු වෙලා තියෙන්නේ. දැන් අකුරු ලියවෙනවා. දැන් ඉතින් කල්පනා කරන්න හිතන දෙයක් නැහැ. ඒතර එක්තරා විදියක මෙන්න මේ ඇබ්බැහියට යන එක එක්තරා විදියක අපේ පැවැත්මට උපකාර වෙනවා. බේතම මොකක් හරි එකේ වල්ලූරෙක් වගේ එකේ කුළුහරකෙක් වගේ එකේ කෙලෝගෙන එනවා. එලෝගෙන එනකොට දුවන විදිය ඇවිදින විදිය කල්පනා කරන්න ගියොත් ඒ වෙලාවට අනේ එතකොට ඉතින් ජීවිතේ අනතුරේනේ. එහෙම නැහැ. මොකද කරන්නේ? මේ තැනත්ත දන්නේම නැතුව කිලෝමීටරයක් විතර දුවලා තමයි දැන් නම් අර කුළුමීමා පොඩ්ඩක් දුරයි කියලා දැන් හඳුනගන්නේ. එතකොට ඒවා ඇබ්බැහියට සිද්ධ වෙනවා. එතකොට සර්වයිවල් වලට ඒක හොඳයි. පැවැත්මට හොඳයි. නමුත් අනිත් පැත්තෙන් මෙන්න මේ ඇබ්බැහිය තුළම පැවැත්මම තමයි ඉතින් තියෙන්නේ. පැවැත්මම තමයි. දැන් ඔය දත්මදින එකක් වගේ එකක් සිහියෙන් කරන්න ගුවාට කරන්නම බෑ. කරන්නම් බෑ. බත් කන එකක් වගේ එකක් සිහියෙන් කරන්න ගුවාට කරන්නම් බෑ. මොකද අර ඇබ්බැහියට යන්නේ. එතකොට අපි යාට කියනවා එහෙනම් වම් අතින් දකුණු අතින් දත් මැදලා වුරු නම් වම් අතින් දත් මදින්නකෝ. අන්න එදාට තේරෙනවා යකෝ මේ දත් මදින එක පුදුම කෙලියක්. එහෙම ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියලා අන්න දැක ගන්න පුළුවන්. ඒ විදිහට හඳුන ගන්න පුළුවන්. අන්න මෙච්චර කාල ඇබ්බැහියට ගියේ ඒ ඇබ්බැහිය හොඳයි අපේ ජීවිතේ පැවැත්ම සඳහා ඒක උපකාර වෙනවා. නමුත් මේ පුහුණුව කරන්න ගියපු ගමන් ඔන්න තේරෙනවා ඇබ්බැහියට යන හින්දම සිහිය පිටව ගන්න අමාරුයි. දත් මැදින එක ඉබේ වෙලා ටීවී එකක් ඉස්සරහා ගිහිල්ලා වාඩි වුණාම බත් පිඟානක් නෙමෙයි දෙකක් විතර බඩට යනවා. එතකොට ඒ වගේ දෙයක් කොහොමද අවධානයෙන් කරන්නේ කියලා බැලුවොත් අන්න ටිකක් විතර යම් කිසි විදියක පොඩ්ඩක් අපි කියන්නේ අර SMS එකක් දාගෙන ඉන්න වෙනවා. slowly mindfully silently පොඩ්ඩක් කරලා බලන්න වෙනවා. හුරු අතෙන් නැතුව නුහුරු අතින් දත් මැදලා බලන්න. එතකොට කොච්චර නම් සිහියෙන් අවධානයෙන් ඒක කරන්න වෙනවද කියලා. බත් කන එක අර මේ චීනෝන්ගේ කෝටු දෙකකින් කාලා බලන්න. එතකොට කොච්චර අමාරුද? හැබැයි ඔය බත් නම් හරියන්නේ නැහැ. ඒකට තියෙන්න ඕනේ අර ස්ටිකි රයිස්. ඔය බත් කෝටු වලින් කන්න ගියොත් ආයේ වෙනම ලෙඩක් හැදෙනවා. ඉතින් ඒකින්ද අන්න ඒ විදිහේ පොඩ්ඩක් අර හුරු පුරුද්ද වෙනස් කරලා බැලුවොත්, හුරු අත වෙනුවට නුහුරු අතින් කරලා බැලුවොත් අන්න තේරෙනවා කොච්චර කාලෙ මේක ඇබ්බැහියට ගියාද, දැන් කොච්චර අවධානයක් දෙන්න ඕනේද කියලා. එතකොට අපි එක්තරා විදිහක මේ පුහුණුව කරනකොට යම් කිසි ආකාරයකින් ඒක නිකන් ඇබ්බැහියට යන එක පොඩ්ඩක් හඩලා ඒකට අවධානය දීලා සිහියෙන් ඒ දේ කරන්න උත්සාහ ගන්නවා. මෙච්චර කලොත් ඇවිද්දා තමයි. දැන් ආයි ඇවිදින්න එක ගැන හිතන දෙයක් නැහැ. නමුත් මොකද කරන්නේ? පොඩ්ඩක් ඇවිදින එක ගැන අවධානයෙන් ඉඳලා බලනවා. දත්මදිනව නම් තමයි දත්මදින එක ගැන හිතන දෙයක් නැහැ. නමුත් දත්මදින එක ගැන අවධානයෙන් ඉඳලා බලනවා. බත් කනව නම් තමයි බත් කන එක ගැන අවධානයෙන් ඉඳලා බලනවා. අන්න ඒ විදිහට පුරුදු කරනවා. එහෙම පුරුදු කරනකොට පුරුදු කරනකොට තේරෙනවා අර මම කිව්වේ කලින් දවසට පස් වතාවක් දෙයියෝ යදිනවා. අර විදිහේ ඉස්ලාම් භක්තිකෙක් නම් තව කෙනෙක් නම් භාවනාවක් කරන කෙනෙක් නම් දවසට 20-30 වතාවක් විනාඩි 5 විනාඩි 2 වගේ පොඩි පොඩි වෙලාවල් දිගට දිගට නැවත නැවත හුරු කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? අන්න අර පුහුණුවත් යම් කිසි විදියක ඇබ්බැහියක් බවට පත් වෙනවා. මෙච්චර කාල අමාරුවෙන් සිහිය පොවපු අර නිකන් අර මේ පොඩි එකෙක්ට තිත්ත බේතක් පොවනවා වගේ අල්ලගෙන තමයි මුලින් පොවන්නේ. හරි අමාරුවෙන් මුගේ අතපය හතරෙනුත් අල්ලලා කටක් තැරලා ඔය විදියට තමයි බේත් පොවන්නේ. නමුත් අන්න ටික 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 මේ සිහියත් ඇබ්බැහියක් විදිහට මේ හුරු වෙලා එන්න පටන් ගන්නවා. ඒක තමයි අර නැවත නැවත පුහුණුවේ තියෙන ප්‍රතිඵලය. ඒක තමයි ක්‍රමවේද. ඒක තමයි මේ මනසක් එක්ක ගනුදෙනු කරන ක්‍රමේ. ආගම ඒක අඳුනගෙන තියෙනවා. දෙයියෝ යදින්න මේ විදිහට යාඥා කරන්න මේ විදිහට කරන්න කියලා ඔය තියෙන්නේ. ඒ තියෙන්නේ ඒක තමයි. සමහර කෙනෙක් කන බුදුන් වඳිනවා හැමදාම. ඒ හොඳ දේවල් ඉතින්. මල් පහන් තියන හැමදාම. ඒ මොකද ඒ කරන්නේ? අර විදිහට නැවත නැවත එකම දේ හුරු පුරුදු කරනවා. නැවත නැවත එකම දේ අර විදිහට මතක් කරගන්නවා. ඒ විදිහට මතක් කරනකොට ඒ විදිහට හුරු පුරුදු කරනකොට අන තේරෙනවා මේ හිත ටික ටික පරිවර්තනයකට පත් වෙනවා. එක දිගට කවලා ඉවර කරන්න බෑ. ඒ වෙනුවට ප්‍රතිපදාව ටිකෙන් ටික අර බෙහෙත අවුරුදු ගණනාවක් පුරාවට දෙන්න උත්සාහ ගන්නවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ කියන අවුරුදු 7ක් විතර කරලා බලන්න. 7ක් විතර කරලා බලන්න ටික ටික. 7ක් කියන්නේ ඉතින් මොකද දැන් 7ක් කරන්න ඕනේ බුදු වෙන්න. 6ක් කෑ කැරකිලා කැරකිලා කටු කාලා කාලා අන්තිමට 7ේදී බුදු වුණා. ඒක නිසාද කොහෙද 7ක් කියලා කියනවා. හැබැයි ඉතින් මහණෙනි 7ක් මොනෙත් නෑ. 6ිනුත් පුළුවන්. 6ක් මොනෙත් නෑ. 4ිනුත් පුළුවන්. 1ිනුත් පුළුවන් කියලා හොමම අඩු කරගෙන එනවා ඉතින්. එහෙම පිරිසකුත් ඇත. එහෙම හැකියාවකුත් ඇත. ඉතින් කොරළාම තමයි ඒක බලන්න වෙන්නේ. කීයක් ඇයිද කියලා. 7ක්ද 70ක්ද 1ක්ද කියලා හොයාගන්න පුළුවන්. ඉතින් කොහොම කොහොම හරි ඔය විදිහේ ප්‍රතිපදාවක් ඔය විදිහේ බෙහෙතක් තමයි දෙන්නේ. හැබැයි අද කියන්නේ යන්නේ බෙහෙත ගැන නෙමෙයි. මෙච්චර මේ වෙලා මේක ගැන කියුවාට මොකද? අද කියන්නේ යන්නේ බෙහෙතෙනුත් හැදෙනවනේ ලෙඩ. අන්න එහෙම එකක් ගැන. එතකොට අද ඉදිරිපත් කරගත්ත කොටසත් ඒ වගේ. දැන් මේක ඉදිරිපත් වෙලා තියෙන්නේ මේක ලියවිලා තියෙන්නේ මාර්යා සමග කරන සංවාදයක් විදිහට. මාර්යා සමග කරන සංවාදයක් විදිහට තමයි මේක ලියවිලා තියෙන්නේ පොතේ. මාරයා සමග සංවාදයක් කරනවා වෙනුවට තමුන් සමගම කරන සංවාදයක් කියලා ගත්තත් නරකම නෑ. මොකද මෙන්න මේ බෙහෙතෙන් ඇදිච්ච ලෙඩක් වගේ දෙයක් ගැන තමයි මේ කියන්න හදන්නේ. අපේම හිත කොහොමද ප්‍රතිපදාව අල්ලගෙන ඊට පස්සේ අපිව අන්දන්නේ? ප්‍රතිපදාව අල්ලගෙන කොහොමද ඊට පස්සේ අපිව අමාරුවේ දාන්නේ කියලා දැක ගන්න පුළුවන්. දැක ගන්න පුළුවන්. වෙන කට්ටියට සිල් රැකවන්න යනවා. වෙන කට්ටියට භාවනා කරවන්න යනවා. වෙන කට්ටියට උපදෙස් දෙන්න යනවා. තමුන් කරන එක තමුන්ටම වද දෙන තරමට අන්න උග්‍ර ප්‍රතිපදාවක් බවට හදා ගන්නවා. අර දුක හොයාගෙන යන ප්‍රතිපදාවක් බවට හදා ගන්නවා. පේන් සීකින් බිහේවිය එකක් බවට පත් වෙනවා. පුහුණුව වුණත් ප්‍රතිපදාව වුණත් එහෙම දෙයක් අපි තුලින් දකින්න පුළුවන්. එතකොට මේ පොතේ මාර්යාත් එක කරන සංවාදයක් විදිහට ලියුණාට මොකද ඊට වැඩිය ගැඹුරක් මේකේ තියෙනවා. අර සාමාන්‍ය අර යම රජුරෝගේ කතාව තියෙන යම ඉන්ටර්වියු කරනවා කියලා ලියවිලා තියෙන පොතේ ඒකත් හරි ලස්සනයි. ඒ නග හදන චිත්‍රෙත් හරි ලස්සනයි. ඒතර මොකද්ද මේ ඉන්ටර්වියු එක? අන්න තමුන්ගේ හිතත් එක්කම කරන ගනුදෙනුවක් තමයි මේක. ඔබ මේ විදිහේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් දැක්කද? මේ විදිහට ඝාතනය වෙච්ච මිනිහෙක් දැක්කද කියලා එකින් එක විමසනවා. සාක්කිය අස්සෝනෝ කියන නෑනේ ස්වාමීනි මම දැක්කේ නෑනේ. මොකද මේ වෙලා තියෙන්නේ අන්න අර අමාරු අපහසු තැනකට ගිහිල්ලා බරපතල විදියට වැරදිලා. වැරදුනාට පස්සේ අර තමුන්ගේ මේ හිත දෙස් දෙනවනේ. ඒක බරපතල විදියට වැරදුනහම ඔය ඉස අත බැඳගෙන දෙස් දීමක් හිත ඇතුලෙන් ඇති වෙලා එනවා. අන්න ඒ දෙස් දීම තමයි මේ කියන්නේ. වැරදි තැනකට අමාරු තැනකට ගිහිල්ලා දැන් අපායේ. ඊට පස්සේ දැන් ඔන්න දෙස් දෙනවා. අයියෝ දෙයියෝ මොකද කරන්නේ කියලා. ඔන්න ඉතින් තමුන්ගේ ඇතුලෙන්ම ඇයි උඹ මේ වගේ දෙයක් කරගත්තේ කියලා මතුවෙලා එනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ 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 කතාබහත්. අන්න මාර්යා එක්ක කතාබහක් කියලා අපිට කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමුන්ගේම හිත ඇතුළත් එක්ක කතාබහක් කියලා කියන්නත් පුළුවන්. මොකද්ද මේ කියන්නේ? කිං සොප්පසි කින්නු සොප්පසි කියලා ඔන්න ඔය විදිහට තමයි පටන් ගන්නේ. එතකොට එතන සඳහන් වෙන්නේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේ පිළිබඳ කතාවක්. භාග්‍යතුන් වහන්සේ යම් කිසි වෙලාවක මේ සැතපේනවා ගිහිල්ලා. සැතපේනවා ගිහිල්ලා වෙහෙස නිසා අමාරු මොකක් හරි මේ ගතියක් ඉඳා වෙන්නේ නැති. ඒ වෙහෙස වුණ වෙලාවක, සැතපුණ වෙලාවක මෙන්න මේ විදිහේ පාඨයක් මේ විදිහේ නිකන් අපි කියන්නේ නිකන් අභියෝග කිරීමක්. එහෙම නැත්නම් මේ විදිහේ අර දෙස් දීමක් ඉදිරිපත් වෙලා එනවා. මොකද්ද කියන්නේ? කිං සොප්පසි, කින්නු සොප්පසි, කිමිදං සොප්පසි, දුබ්බහගේ විය, සුඤ්ඤාමරමගාරත්ති සොප්පති, කිමිදං සොප්පති, සුරියේ උගතේ. කිම නිදන්නේ, කුමට නිදන්නේ, මලේක කුමෙන් කුමට නිදන්නේ. මට හිස්ගයක් ලැබුණා යැයිද නිදන්නේ. මේ හිරු නැග ඇතිකල්හි කවර නිදීමක්ද කියලා ඔන්න ඔය විදිහේ චෝදනාවක්, ඔන්න ඔය විදිහේ දෙස්දීමක් ඉදිරිපත් වෙලා එනවා. එතකොට පොතේ පෙන්නන්නේ ඔන්න මාරයා මේ විදිහට දෙස්දීමක් කරනවා. අන්න ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේගේ පිළිතුර තමයි මෙතන වැදගත්. යස්ස ජාලිනී විසත්තිකා තණ්හා නත්ති කුහිංච නතේව සබ්බූපදී පරික්ඛායා බුද්ධෝ සොප්පති කිං ත්වෙත්ත මාරාති. දැලක් බැඳුණු, දැලක් වැනි වූ ඒ ඒ රූපාදී අරමුණු ඇලෙන තෘෂ්ණාව කිසි අරමුණකට පමුණුවන්නේ නැද්ද? ඒ විදිහට අර දැලක, මකුළු දැලක විවිධ දේවල් පැටලෙනවා වගේ මේ පැටලෙන තෘෂ්ණාවේ ස්වභාවය, මේ විදිහට මේ මකුණු දැලේ දේවල් පැටලෙන ස්වභාවය, අරමුණු පැටලෙන ස්වභාවය මගේ හිත තුළ නැදිත එන්නේ ඒවා එවන් වූ බුදුන් සියලු උපදීන් පහකර සුවසේ නිදයි. මාරය මෙහිලා තට කවර වැඩක්ද කියලා විමසා සිටිනවා. ඉන්නේ ඔන්න එක තමයි භාග්‍යතුන් වහන්සේ දෙන උත්තරේ. එතකොට මේ ප්‍රතිපදාවකට බැසගත්ත කෙනෙක්, සමහර විට ගොඩාක් මිරිකලා අල්ලන කෙනෙක්, අන්න එයාගේ තුලින් එන දෝෂයක් තමයි මේක. එයා යම් කිසි විදියක චෝදනාවක් නගනවා තමුන්ටම, නිග්‍රහ කරනවා තමුන්ටම. ඔබ මේ විදියට නිදියන්නේ මොකටද? ඔබ මේ විදියට ආහාර ගන්නෙ මොකටද? ඔබ මේ විදියට මේ මේ නිකරුණේ කල්ගත කරන්නේ මොකටද? ඔබ මේ විදියට පව් කරන්නේ මොකටද? ඔබේ හිත කොහමද මේ විදියේ සිතිවිලි වලින් එන්නේ කියලා ඔන්න විදියට අර බේතෙන් හැදිච්ච ලෙඩ තමයි මේවට කියන්නේ. එතකොට එන්නේ බේතෙන් හැදිච්ච ලෙඩ නොදන්න කෙනෙක්ට නෑ, පුහුණුවක් නොකරන කෙනෙක්ට නෑ. මේක එන්නෙම, මේක තියෙන්නෙම වැඩේට බැසගත්ත කට්ටියට තමයි. මේ ලෙඩේට බෙහෙත් හොයන්න ගිය කට්ටියට තමයි, නැති කට්ටියට නෑ. නැති කට්ටියට නෑ. ඒගොල්ලෝ තාම ඉන්නේ කනබොන ලෝකෙනේ, ඒගොල්ලෝ තාම ඉන්නේ ජොලි කරන ලෝකෙනේ. ඒගොල්ලන්ට මේ වගේ ප්‍රශ්නේ නෑ. නමුත් ඔන්න ප්‍රතිපදාවට බැසගත්තද තමන් තමුන්ටම දෙස් දෙනවා, තමුන් තමුන්ටම වද දෙනවා. අර විදිහේ පේන් සීකින් බිහෙව එකක් මතුවෙලා එනවා, දුක හොයාගෙන යනවා. හරි කැමැත්තෙන් හොයන්නේ හැබැයි ඈ, අකමැත්තෙන් එහෙම නෙමෙයි. පුදුම ආසාවකින් දුක හොයාගෙන යනවා, නැවත නැවත තමුන්ටම වද දීමක් ඇති කර ගන්නවා. ඉතින් ඒ වගේ කෙනෙක් කන නිදිය නොකොටත් තමුන්ට දෙස් දෙනවා, කෑවා බිව්වත් තමුන්ට දෙස් දෙනවා, මොනවා හරි කෙනෙක් එක කතා කරත් තමුන්ට දෙස් දෙනවා, වෙන කෙනෙක්ගේ අඩුපාඩු දැක්කත් අන්න දෙස් දෙනවා, ඒ විදියට තමුන්ගේ අඩුපාඩුවක් දැක්කත් දෙස් දෙනවා. මේ විදියට හැම වෙලේම ඇවිස්සිච්ච ගතියකින්, හැම වෙලේම අර තුවාලේ වගේ ගතියකින් තමයි කල් ගෙවන්නේ. එතකොට මේක එක්තරා විදියක ප්‍රතිපදාවට වැසගත්තා කියන සලකුණක්. හැබැයි එතන අවුල තියෙන දැන් ඔය සිහිය පිහිටව ගත්ත ගමන් අර මුලාව වෙනුවට අවදි භාවයක් ඇති වෙච්ච ගමන් මොකද වෙන්නේ? මෙයාට තමුන්ගේ වැරදි පේන්න ගන්නවා, අනුන්ගේ වැරදි පේන්න ගන්නවා. ඊට පස්සේ මහා නිකන් එපා කරපු නිකන් ඝර්ෂණයක් වගේ හැම වෙලේම පෙනෙන්න ගන්නවා. එකක් මේ වර්තමාන මොහොතේ ඝර්ෂණය දැනෙනවා, එකක් අනුන්ගේ වැරදි පේනවා, එකක් තමුන්ගේ වැරදි පේනවා. එතකොට කෙනෙක් හිතනවා, අයියෝ මේ දුක නැති කරන්න ගිහිල්ලා ඊට වැඩිය දුකකට මං වැටුණා, ඊට වැඩිය දුකක් මං ඇති කරගත්තා කියන අදහසක් කෙනෙක්ට මතෙලා ඉන්න පුළුවන්. නමුත් ඇතර ඒක ප්‍රතිපදාවේ මගක් තමයි. ඉතින් ප්‍රතිපදාවේ ක්‍රමවේදයක් තමයි. වැඩේට බැසගත්තට පස්සේ තමයි බේතෙන් හැදෙන ලෙඩ එන්නේ. වැඩේට බස ගන්නකම් ඒකේනේ නැහැ. ඉතින් බේතෙන් හැදෙන ලෙඩේ සුව කරන්න පුළුවන්. සුව කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මඟ පෙන්වීමක් විදිහට තමයි මේක මට පේන්නේ. අන්න භාග්‍යතුන් වහන්සේ මේ විදිහට මාරයා එක්ක සාකච්ඡාවක් වගේ මෙන්න මේ ප්‍රතිපදාව පිළිබඳ මැදුම් පිළිවෙතක් කියලා අපි කියන්නේ. මැද මාර්ගයක් පෙන්නලා දෙනවා. ගොඩාක් මිරිකල අල්ලන්න එපා. ගොඩාක් මිරිකල ඇල්ලුවාම අමාරුයි. අතහැරලා දාන්නත් එපා. ඒ වෙනුවට අන්න දැලිපිහි අල්ලනවා කියලා ස්වභාවයක් තියෙනවා. දැලිපිහි අල්ලනවා කියන එක අන්න ඒ දැලිපිහක් අල්ලන විදිහට අල්ලන්න ඕනේ. දැලිපිහ අමෝරා ගත්තොත් බෑ කරන්න. දැලිපිහ අතහැරලා දැම්මත් බෑ කරන්න. දැලිපිහ කියන්නේ හරි ප්‍රයෝජනවත් දෙයක්. හැබැයි ඒක ක්‍රමානුකූලව හරි විදිහට අල්ලන්න ඕනේ. හරි විදිහට අල්ලන්න ඕනේ. හරි විදිහට භාවිත කරන්න ඕනේ. නැත්නම් එක්කෝ තමු කපා ගන්නවා, අනුංග කපනවා. එහෙම නැත්නම් වෙන මොකක් හරි විපතක් සිද්ධ කරගන්නවා. ඒක තමයි වෙන්නේ. ඉතින් එන්නේ දැලිපිය කලනවා වගේ ප්‍රතිපදාව අල්ලන්නේ කොහොමද කියන එක ඉතින් කාලෙත් එක්ක එන ශිල්පයක් තමයි. ඉතින් මේ විදිහට බේතෙන් හැදෙන ලෙඩ තියෙන කට්ටියටත් එක්ක කියනවා. මොකද්ද? අන්න මේ දැලක පැටලෙන විවිධ සත්තු වගේ මේ රූපාදී අරමුණු මේ තෘෂ්ණා දැලේ ඇලෙනවා. දැන් සාමාන්‍ය ඔය මකුළු දැලක් ගන්නකො මකුළු දැලේ එනේ නේ ඔක්කොම ඇලෙන්නේ නැහනේ. ඒ වෙනුවට සමහර ඒවා වැඩි හරියක් ඔහෙ යනවා, හරහට යනවා. ඔන්න සතෙක් එනවාද ඒක ඇලෙනවා. ඒක පැටලෙනවා. ওই විදිහේ ස්වභාවයක් අපි ළඟ තියෙනවා. ඕක තමයි තණ්හාවේ ස්වභාවය. එනේ න අරමුණු ඔක්කොම අල්ලන්නේ නැහැ. ඔක්කොම අල්ලන්නේ නැහැ. මේ දස දහස් ගණනක් අරමුණු නැවත 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 ගමන් කරනවා. අල්ලන්නේ නැහැ ඒවා. ඉඳලා හිටලා තමයි අල්ලන්නේ. ඉඳලා හිටලා තමයි අල්ලන්නේ. ඒ 105 10ක් වෙන්න පුළුවන්. 90ක් වගේ ඒවා යන්නේ 98 වැඩි වැඩි වගේ නිකන් 95ක් 8ක් වෙන්න ඇති. ඒ පමණ දේවල් යනවා අර දැලේ පැටලෙන්නේ නැතුව. ඉඳලා හිටලා එකක් අල්ලනවා. ඒ අල්ලන එක අල්ලනවා හැබැයි ආයෙත් නිකන් චුරුපයින් අල්ලනවා. ඉතින් එහෙම ඇලිල්ලක් තමයි ඔය හිත තුල තියෙන්නේ. ඒ ඇලිල්ල මොනවද? අන පොසිටිව් දේවල් අල්ලනවා, නෙගටිව් දේවල් අල්ලනවා. එකක් මොකක් හරි දෙයක් අපි කියන්නේ අත් දකින්න විදි තුනක් තියෙනවානේ. එක්ක සුභ විදියට, හොඳ විදියට අත් දකින්නවා, සතුටු විදියට, එහෙම නැත්නම් දුක විදියට අත් දකින්නවා, එහෙම නැත්නම් නියුට්‍රල් උපේක්ෂා සහගත විදියට අත් දකින්නවා. ওই විදියට තමයි දෙයක් අත් දකින්න පුළුවන්, දෙයක් විඳින්න පුළුවන් ක්‍රමවේදේ. එතකොට අන්න මේ තැනත්තා මේ නියුට්‍රල් දේවල් අල්ලන්නේ නැහැ මේ හිත. නියුට්‍රල් දේවල් වලට මේ හිත හැම වෙලෙම ඇහැ වහලා තියෙන්නේ. පොසිටිව් දේවල් නෙගටිව් දේවල් අන්න පටස් ගාලා අල්ලනවා. එකෝ කාපු බීපු එකක් නැවත කන්නේ කොබොන්නේ කොහොමද කියලා මතක් වෙන බැල්මක්. එහෙම නැත්නම් අර විදියට වෙච්ච දුකක් කරදරයක් මට කරපු දෙයක් මතක් වෙන බැල්මක්. ඔය දෙක බොහොම පහසුවෙන් අල්ලනවා. අර විදියට 90 ගානක්ටත් වැඩිය තියෙන නියුට්‍රල් දේවල් 90 ගානට වැඩි තියෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. නියුට්‍රල් දේවල් ඇල්ලෙන්නේ නැහැ. එයා ග්‍රහණය කරන්නේ අන්න අර මකුණු දැලක වගේ ඒ දූවිලි අංශු වගේ පොඩි පොඩි ඒවා යනවා. සතෙක් ආවනේ ඌව ග්‍රහණය වෙනවා, ඌ අහු වෙනවා. එන්නේ විදිහ ස්වභාවයක් මේ තණ්හාවේ තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ කියන්නේ මොකද්ද? මෙහෙම තෘෂ්ණාදී අරමුණු මෙහෙම මකුණු දැලක වගේ පැටලෙන්නේ නැත්තම්, එතකොට මොකක්වත් එහෙම පැටලෙන්නේ නැත්තම් අනේ එතකොට මේ උපදී උපදී කියන්නේ මේ පදනම් වෙලා නැගගත්ත ටික. උපදී උපාදාන කියන වචන දෙක තියෙනවානේ. උපාදාන කියන්නේ අල්ලගෙන එලිලා ඉන්නවා. උපදී කියන්නේ ඒක මත පදනම් වෙලා වගේ අදහසක් තමයි එතන තියෙන්නේ. කියන්නේ රැස් කරගෙන ඒක මත හිටගෙන ඉන්නවා. මෙන්න මේ ටික තමයි මම, මේ ටික තමයි මගේ, මේ ටික තමයි මගේ ආත්මය කියලා ඔන්න ඔය විදිහ හිට ගැනීමක් තියෙනවා. එතකොට එන්නේ හිට ගැනීම දුරු කරා නම් ඒ සියලු උපදීන් ඒ විදියට ප්‍රහාණය කරා නම්, ඒවට තියෙන ඇල්ම දුරු කරා නම්, මේ දැලේ මේ විදියට අරමුණු පැටලෙන්නේ නැත්තම් ඉතින් මම හොඳට සුවසේ සුවෙන් නිදනවා. හරි, මාරය උඹට මොකක්ද ඇති වැඩේ? උඹට මොකද්ද මේ උඹේ ජොබ් එකක්ද කියලා තමයි අහන්නේ. එතකොට මේ මොකද්ද කියන්නේ? අන්න යම්කිසි දියක ප්‍රතිපදාවක් සමබර කරනවා, සමබර කළා පෙන්නනවා. නින්දට නිග්‍රහ කරනවා තමයි ඒක පැත්තකින්. අනිත් පැත්තෙන් කියනවා හැබැයි ඉතින් මේ පමණකට මම නිදියනවා, මේ විදියට කටයුතු කරනවා. සාමාන්‍යයෙන් ඒ දවස්වල ඉන්දියා බ්‍රාහ්මණයෝ බුදුරජාණන් වහන්ස ඇතුළු ඒ භික්ෂු සංඝයා වහන්සේලා ඔක්කොටම නිග්‍රහ කරලා තියෙනවා ඒ අන්නේ තීර්ථක කට්ටිය. මොකක් කියලාද? මේ මහා ශ්‍රමණයයි ගෝලියෝ ටිකයි ඔක්කොම දවල්ට බුදියනවා. දවල්ට බුදියනවා කියලා ඔන්න විදිහට නිග්‍රහයක් කරලා තියෙනවා. ඒ විදිහේ දෙයක් ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට ඒ දවල්ට බිදී බුදුවීම බුදියා බුදියාම බුදීම ඔය දෙකම මේ නිගං එක ළඟ යන ගතියකුත් තියෙනවා. කෙසේ නමුත් අන්න අර දවල්ට නිදි ගන්නවා කියලා නිග්‍රහයක් ඇවිල්ලා තියෙනවා. එතකොට සාමාන්‍ය ඉතින් ඕක ලෝකවාසී සත්‍යයන්ට නම් සත්‍යයයි ඇත්තටම. මේ ඒගොල්ලෝ බුදියන්න වෙලාවක් නැහැනේ. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඔන්න කනවා බොනවා, ජොලි කරනවා, වැඩ කරනවා. පුදුම එනර්ජි එකක් තියෙන දවස පුරාවට වැඩ කර හැකි කිසිම එකේ අවුලක් නැහැ. හොඳට දැක ගන්න පුළුවන්. සාමාන්‍ය ඔය කාර්මික විප්ලවයත් එක්ක ආපු එකන්නේ කෝපි කියන්නේ. කෝපි එකක් දෙන්නේ කම්පැනියෙන් දෙන්නේ නොමිලේ. ඇයි ඒකට හේතුව? අන්න අර දවල් කෑම පැයෙන් පස්සේ එයාගේ එෆිෂන්සි ඩ්‍රොප් වෙනවා. ඒක හින්දා තමයි කෝපි එකක් දෙන්නේ. එතකොට ඒ වගේ ලෝකමාවා සම්මතයක් තමයි තියෙන්නේ ඇත්තටම. ඒ විදිහට දවස පුරාම ආහාර ගනිමින් කෝපි බොමින් ඕන තරම් වැඩ කරන්න පුළුවන්. 8-12 වැඩ කරන කිසිම අවුලක් නැහැ. නමුත් මේ විදිහේ ප්‍රතිපදාවකට බැසගත්තද මේ විදිහට යම් කිසි ආකාරයක විකාල භෝජනයක් සමාදන් වුණාද ඒ තැනතර තේරෙනවා අර ඉස්සර තරම් ලොකු එනර්ජි එකක් ගන්න අමාරුයි. ඉස්සර තරම් දවස පුරාවට වැඩ කරන්න අමාරුයි. ඒ වෙනුවට යම් කිසි විදියක මේ කයේ ස්වභාවයටත් ඉඩ දෙමින් තමයි වැඩ කරන්න වෙන්නේ. මොකද ආහාර කියන්නේ එනර්ජි එක. ආහාර තියනවා නම් ඕන දෙයක් කරලා පිස්සු කෙලාගෙන ඉන්න පුළුවන්. වෙහෙසක් දැනෙන්නේ නැහැ. දවස පුරාවට දඟලනවා, දවස පුරාවට අර විවිධ දේවල් පස්සේ යනවා, එහෙම දකින්න පුළුවන්. නැවතුණානේ, ආහාර පාලනය කරානේ. අන්න මොකද වෙන්නේ? අමුතු නිකන් වෙහෙසක් පීඩාවක් වගේ දෙයක් මතුවලා එනවා. විකාල භෝජනයක් සමාදන් වෙච්ච කෙනිට ඔක දකින්න පුළුවන්. අන්න අර ආහාර නොගෙන ඉඳලා මේ කය ආහාර ගත්ත ගමන් අනිත් පැත්තට වැටෙනවා. එතකොට උදේවරුවේ ඉන්නේ බඩගින්නේ පෙළෙමින්, හවස්වරුවේ ඉන්නේ මතියකින්, මත්බවකින් පෙළමින්. මොකද අර ආහාර ගත්තට පස්සේ ඒ ආහාර දිරවීමට යන ඔක්කොම ශක්තිය එතකොට මොලේට රුධිර ගමන ගමනේ ටිකක් කපලා දානවා. එතකොට මොකද වෙන්නේ? ඉතින් අර මත් ගතියක් තමයි, බත් මත වගේ දෙයක් මතුවෙලා එනවා. ඉතින් ඔන්නඔහොම දෙපැත්තක ওই විදිහ අන්ත දෙකක තමයි දෝලණය. උදේවරුේ බඩගින්න නිසා පීඩා විඳිනවා, හවස්වරුේ බත් මත නිසා පීඩා විඳිනවා. ඔය විදිහේ ස්වභාවයක් මතුවෙලා එනවා. අන්න අර ප්‍රතිපදාවකට බැසගත්ත කෙනෙක්ට තමයි ඔක දකින්න පුළුවන්. ඉතින් එහෙම වැඩ කරන ලෝකයක කෙනෙක් අර විදිහේ විවේක ගන්නවා දැක්කොත්, කෙනෙක් අර විදිහේ ගහක් මුල නැප් එකක් දානවා දැක්කොත් ලෝකය නිග්‍රහ කරනවා. ලෝකය නිග්‍රහ කරනවා. ප්‍රතිපදාවකට බැසගත්ත කට්ටිය, වැරදි විදිහට අල්ලගත්ත කට්ටිය ඊට වැඩිය නිග්‍රහ කරනවා. බෙතෙන් හැදිච්ච ලෙඩ තියෙන කට්ටිය ඒගොල්ලෝ තමයි අනුන්ගේ සීල් රකින්න එන්නේ, අනුන්ගේ අඩුපාඩු හොයන්න එන්නේ, අනුන්ව භවනා කරවන්න එන්නේ. ඒ කට්ටිය තමයි. ඉතින් ඒ කට්ටියට තමයි මේ බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ යම් කිසි විදියක. අන්න මේ විදියට මේ ප්‍රතිපදාව ගැන අවධානයක් දෙන්න. මේ විදියට මේ තණ්හා දැලේ මේ දේවල් පැටලෙන්නේ නැත්තම් අන්න එයා උපදී ප්‍රහාණය කළා. ඒ විදියට ඒවැන් මිදිලා ඒ මිදිච්ච කෙනෙක් සුවසේ නිදිනවා. අර විදිහට සුවසේ සැතපෙනවා. අන්න ඒ විදිහේ ස්වභාවයක් මෙයා තුළ තියෙනවා. මෙයා තුළ මතුවෙලා එනවා. ඔන්න ඔය විදිහ දෙයක් දැක ගන්න පුළුවන්. සාමාන්‍ය අර මොකද්ද කියන්නේ, අර සෙන් කතාවකත් තියෙනවනේ වගේ දෙයක්. අර සෙන් කතාවක තියෙනවා අන්න සෙන් හාමුදුරු කෙනෙක් ගඟක් ගාවට එනකොට ඒ ගඟ ළඟ කාන්තාවක් ගඟෙන් එතර වෙන විදිහක් නැතුව ඉන්නවා. එතර මෙයා එක හාමුදුරු කෙනෙක් මොකද කරන්නේ? කතා කරලා කියලා කරේ තියාගෙන ගිහිල්ලා එහා පැත්තෙන් තියලා ගමන් කරනවා. දැන් අර කාන්තාව ඔසෝගෙන ගිහිල්ලා. එතකොට තව ටික දුරක් කිලෝමීටර් කීපයක් තව ටිකක් ගමනේ යෙදෙනකොට අන්න අර දෙවනි හාමුදුරුවන්ගේ පැත්තෙන් චෝදනාවක් නැගෙනවා. දෙවනි හාමුදුරන්ගේ පැත්තෙන් චෝදනාවක් නෙනෙනව. මොකක් කියලාද? මේ විදිහේ ප්‍රතිපදාවක් තමයි අපිට කියලා දීලා තියෙන්නේ. බුදුන් කියලා තියෙනවා මේ කාන්තාවක් නොදැක්කොත් යහපති කියලා. හැබැයි ඔබ ගිහිල්ලා කතා කරා. ඊට පස්සේ කාන්තාවකට කතා නොකරොත් යහපති කියලා තියෙනවා. හැබැයි ඔබ ගිහිල්ලා ඇල්ලුවා. ඇල්ලුවේ නැත්තම් යහපති කියලා තියෙනවා. ඔබ ගිහිල්ලා උස්සගෙන ගිහිල්ලා ගඟේ එහා පැත්තේ තිබ්බා. මොකද්ද මේ කරපු වැඩේ? හාමුදුරුවන්ට ගැළපෙනවද ওই විදිය වැඩ කියලා ඔන්න ලොකු චෝදනාවක් නගනවා. එතකොට අර දෙව පළවෙනි හාමුදුරුවෝ කියනවා, මම නම් කාන්තාව ගඟේ එහා පැත්තෙන් එගොඩින් තියලා ආවා. ඔබ තාම උස්සන් ඉන්නව නේද? ඔබ තාම උස්සන් ඉන්නව නේද? අන්න මේ හිත ඇතුලේ මේ විදිහේ ග්‍රහණයක් අන්න මතෙලා එනවා. මේවා බේතෙන් හැදිච්ච ලෙඩ. එතකොට කෙනෙක්ට කොහොමද සමබරතාවයක් කියලා දෙන්නේ කියන එක හරි ප්‍රශ්නයක්. අන්තයකට ගිහිල්ලාම තමයි බලන්න වෙන්නේ කෝකද සමබරතාවය කියලා දැක ගන්න පුළුවන්. ඉතින් ටිකෙන් ටික ටිකෙන් ටික කාලෙත් එක්ක ඒ ශක්තිය අපිට ලැබෙනවා. කාලෙත් එක්ක ඒ ශක්තිය අපිට දිනු වෙලා එනවා. ගොඩාක් දකින්න පුළුවන් අර අර මුලදී ගොඩක් අන්තවලට ඇදිලා ගියාට පස්සේ තේරෙනවා මේකේ රඟේ. පස්සේ තේරෙනවා තමුන්ට සාප කරගෙන වැඩක් නැහැ. තමුන්ටම මේ විදියට වද දීගෙන වැඩක් නැහැ. අනුන්ගේ වැරදි දකීමින් ඉඳලා වැඩක් නැහැ කියලා ටික ටික දැන හඳුර ගන්න පුළුවන්. ඒක එන්නේ කාලෙත් එක්ක තමයි. එහෙ ඒ පියවර පන්නපු නැති කෙනෙක් අපිට පැහැදිලිව දකින්න පුළුවනි. අන්න ලෝකෙ මට්ටම් කරන්න යනවා. ලෝකේ කටුපඳුරු අයින් කරන්න යනවා. ඒ විදිහේ උත්සාහයක් දරනවා. වෙන සිල් රකවන්න යනවා. භාවනා කරවන්න යනවා කියලා අපිට දකින්න පුළුවන්. එතකොට ඒ දැනට තේරුම් ගන්නවා දවසක මේ විදිහට පුහුණුවක් කරනකොට මේ මගේම සිල්පද කොහොමද කැඩිලා බිඳිලා යන්නේ. දැන් මුල් කාලේ මේ සීලේ හොඳටම රැකගෙන පුදුම උනන්දුවකින් මේ විදිහට රැකගත්තා. පන්සිල් කියලා ඔන්න රැකගත්තා. ඊට පස්සේ පංචශීලෙ මදි කියලා ඔන්න අටසිල් සමාදන් වුණා. උපෝසත අටසිල්. ඒත් මදි කියලා දසසිල් සමාදන් වුණා. ඒත් මදි කියලා සාමනෙර දසසීලය සමාදන් වුණා. ඒත් මදි කියලා උපසම්පදා සීලයක් උත් සමාදන් වුණයි කියමුකෝ. ඔන්න ඒ විදිහට මේ සීලේ කොච්චර වටිනවද, මේ සීලේ කොච්චර ප්‍රයෝජනවත් දෙයක්ද කියලා මේ තැනැත්තා ඔන්න ගොඩාක් මේක අල්ලගෙන 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 ඉදිරියට යනවා. ඒක හොඳයි. ඒක ප්‍රතිපදාවේ විය යුතු දෙයක්. සීල් රකින්න නැති කෙනාට ඔය ප්‍රශ්න නැහැනේ. එයාට තේරෙනවා ඔන්න දැන් අන්න රකින්න ගියාම තමයි මේ වෙහෙස එන්නේ. රකින්න ගියාම තමයි ඔන්න බොරුවක් කියනවා වුණොත් කියවුනොත් ඒක පිළිබඳ දෙස් දෙනවා. මම මේ කියන්නේ ඔයා බොරු කිව්වා නේද කියන එක නෙමෙයි. තමුන් තුලින් අන්න දෙස් දෙනවා මම මේ බොරුවක් කිව්වද නැද්ද. ඒක දන්නේ කියපු කෙනා තමයි. වෙන කෙනෙක්ට ඒක මනින්න විදිහක් නැහැ. වෙන කෙනෙක්ට ඒක මනින්න හැකියාවක් නැහැ. එනකොට තමුන් තුලින් දෙස් දීමක් එන ඔන්න මම බොරුවක් කිව්වා. එහෙම නැත්නම් තමුන් තුලින් වෙහෙසක් එන ඔන්න මං මේ විදිහේ වරදක් කරා. ඔන්න මං මේ විදිහේ සතෙක් මැරුවා. ඔන්න මං මේ විදිහේ දෙයක් හොරකම් කරාද කියලා ඔන්න ඒ විදිහට සැක මතුවලා එන්න පුළුවන්. එතකොට ඒ විදිහේ දෙස් දීමක් අන්න මතුවලා එනවා. ඒක ස්වභාවිකයි. ඒක එන්නේ සීලේ අතුරු ප්‍රතිඵලයක් විදිහට. කමක් නැහැ. ඒක හොඳ දෙයක් විදිහට තමයි ප්‍රතිපදාවේ පෙන්වන්නේ. ඉස්සෙල්ලා දන්නේ නැහැ කොච්චරනම් සීල්පද කැඩුනද කියලා. දැන් අඩුම ගාන account තියෙනවා. දැන් කැඩෙන බව දන්නවා. දැන් වර්ධින බව දන්නවා. ඔකත් එක්ක ඉදිරියට යන්. එතකොට යනකොට 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 තේරෙනවා අන්න යම් කිසි විදියක මධ්‍යස්ථ බවක් මේ තැනත තුළ මතුවලා එනවා. අර විදියට බොහෝම නිකන් දැඩි ලෙස අරගත්ත සීලේ සමහර වෙලාවට හිතාමතා ගන්න බැරි විදියට අර බෝංචි කැඩෙනා වගේ කැඩිලා කැඩිලා යනවා. කැඩිලා කැඩිලා යනවා. ඒ කැඩිලා කැඩිලා ගිය වෙලාවට හිත දෙස් දීම කොහොමද? ඒ කැඩිච්ච වෙලාවට මේ විදියට තමුන් තමුන්ටම නිග්‍රහ කිරීම කොහොමද කියලා දැක ගන්න පුළුවන්. එතකොට යම් කිසි විදියක ඒ වෙලාවේදී නොසැලී ඉන්නවා නම් අන්න ඒක යම් කිසි ආකාරයක මේ සීලය නිකම් බල තත්ත්වයකට වර්ධනය වුණා, බල තත්ත්වයකට වැඩුණා කියලා අපිට දැක ගන්න පුළුවන්. අර විදියට සද්ධාව නැති වෙච්ච වෙලාවක අන්න මොකද උනේ? මෙයා කම්පා වෙන්නේ නැහැ. මෙයා තුලින් වෙහෙසක් මතුවලා එන්නේ නැහැ. අන්න යම් කිසි ආකාරයක මේ වර්ධනයක් සිද්ධ වුණා. ඒකෙන් අදහස් කරන්නේ පව් කරන්න දෙන ලයිසන් එකක් කියලා. ඒ දැක්ම තියනවා. මේක වැරදි කියන දැක්ම තියෙන හැබැයි ඒ හිත කම්පා වෙන්නේ නැහැ. හරි ඊළඟ මොහොතේ මම හික්මෙනවා කියන අදහසින් ඉදිරියට ගමන් කරනවා. ඒදිය ප්‍රතිපදාවක් ඒදී ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික මේ තැන අතර තේරෙනවා මෙන්න යම්කිසි සමබරතාවයක්. සමබරතාවයක් පැය 24ම භාවනා කරන්න ඕනේ නිදන් නැතුව කියලා අරගෙන ඉඳපු එක. අන්න ඒ වෙනුවට මම මේ වැඩෙත් කරනවා. හැබැයි අවශ්‍ය වෙලාවට නිදා ගන්නවා. අවශ්‍ය විවේකෙත් දෙනවා මේ කයට. එතකොට ඒක අර ගෙදර පැය 24ෙන් බුදියගෙන ඉඳියා යට වැඩිය වෙනස්. පැය 24ෙම භාවනා කරාටත් වැඩිය වෙනස්. ඒ වෙනුවට අන්න යම් කිසි විදියක සමබරතාවයක්. මේ සීලය කියන එක කැඩුනොත් අපාගත වෙනවා කියන අදහසින් ඉන්නවා වෙනුවට දැන් තේරෙනවා අඩුපාඩු සහිතයි. ඒ අඩුපාඩු ඉදිරිපත් වෙලා එනවා. ඒකට තමුන් තමුන්ට අනුකම්පා කරනවා. අන්න ඒ විදිහේ තමුන් තමුන්ට අනුකම්පාවක්, ඒ විදිහේ යම් කිසි සමබරතාවයක් මේ තැනැත්ත තුළ ටිකෙන් ටික මතුවෙලා එනවා. ඒක ඉතින් කොරළම තමයි ඉගෙන ගන්න වෙන්නේ. ප්‍රතිපදාවකට බැසගෙනම තමයි ඉගෙන ගන්න වෙන්නේ. මේ කොච්චර කිව්වත් කරන්න ගියාට පස්සේ අපිට තේරෙනවා අපේ හිත කොහමද අන්තවලට ඇදිලා යන්නේ. අපේ හිත කොහොමද එක පැත්තක් අල්ලගෙන දඟලන්නේ. ඔන්න එක්කෝ සීලය කැඩෙන්නම බෑ කියලා අල්ලගෙන දඟලන විදිය. එහෙම නැත්නම් ඔක්කොම සීල් අතහැරලා පාවේම ගිලිලා ඉන්න ඕනේ කියන විදිය. ඔය දෙපැත්තේ කැරකීමක් තියෙනවා. ඒක ඉතින් තේරුම් අරගෙනම තමයි ඉගෙන ගන්න වෙන්නේ. අත්දැකනවා තමයි ඉගෙන ගන්න වෙන්නේ. දැන් පහුගිය දවසක මේ කොල්ලෙක් මේ ඉන්න භාවනා කරන්න ආපු යෝගියෙක් අරගෙන ගියා පොඩි බෙහෙතක් හදාගන්න. කොඹ කොල ටිකක් දීලා මේ කොඹ කොල ටික මේ යුෂ ටිකක් ඉස්ම ටිකක් හදලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් හොඳ වෙලාවට කොහොඹ කියන එක අඳුරන්නේ නැහැ. කොහොම කියන කඳුරන්නේ. ඉතින් අර අර මේ හදාගෙන එනකොට හරි ලස්සන පාටකුත් එනවනේ. ඒක නිකන් අර කොළ පාටට අර පොඩ්ඩක් නිය පෙන ගතියකුත් ඇවිල්ලා අමුතු නිකන් ආකර්ශනීය ගතියක් එනවනේ. ඉතින් කොහොම හරි දැන් බේත හදන්න ගියා. ආමුදුරන්ට බේත් ටිකක් හදලා දෙන්න කියලා ගිහින් අන්තිමට දැන් බේත හදන එකට පෙරේත කමක් ආවා. මේ මටත් ටිකක් මේකෙන් ගන්න තිබුණා නම් කියලා. දැන් මං ඇව කොහොමද දන්නවද කියලා ඔයා. ආ ඔබ දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මමත් දෙවුනා ටිකක් බොන්නම් කියලා. ඊට පස්සේ මොකද කරේ? භාගයක් දාලා දුන්නා. අම්බත් බීපන් කියලා. කොහොමනේ? අන්න ඌ එදා තමයි කොහොමද කියන්නේ මොනවද කියලා ඌ ඉගෙන ගත්තේ. අනේ හැන්ද කටේ බිව්වා නිකන් අර ටිකක් හරි ලස්සන නිකන් අර මිල්ක් ෂේක් එකක් බොන වගේ තමයි බොන්න පටන් ගත්තේ. හැන්දකුත් අරගෙන කොම්බ කෝප්පයක්. ඉතින් එදා ඉගෙන ගත්තා කොම්බ කියන්නේ මොකද්ද කියලා. ආයිතින් ආයිත් ඒ පාඩම කියලා දෙන්න ඕනේ නැහැ නේ. අනිත් දවසේ එන්නේ නැහැ කොම්බ එක බොන්න. කොම්බ එකිනුත් ටිකක් ඕනේ. ඒකවත් බොන්න දෙන්නේ නැහැ. එහෙව් පෙරේද කමන්නේ අපේ තියෙන්නේ. ඉතින් ඌට ආ බීපන් කියලා දීලා බලන්න ඕනේ කොම්බ එක. අනේ එතකොට තේරෙනවා කොම්බ යුස කියන්නේ මොනවද, කොම්බ කියන්නේ මොන වගේ සාකයක්ද කියන එක අඳුර ගන්න පුළුවන්. අඳුර ගන්න පුළුවන්. ඉතින් අවුරුදු 20-30 ගානක් ගිහිල්ලා හරි අඳුර ගත්තොත් වටිනවා. මම දන්නේ අපේ ගෙවල් වල නම් පොඩි කාලේ කොම්බ ගස් තියුණා. දල්ලක් එහෙම පොඩ්ඩක් කෑවහම තේරෙනවා කොම්බ ගහේ රඟ. හොඳයි, හොඳ බෙහෙත. හැබැයි ඉතින් තේරුම් අරගෙන පාවිච්චි කරන එක වටිනවා. දැක්කහම ඉතින් අර කොම්බත් පේන්නේ නිකන් අර මොනවාරි මිල්ක් ෂේක් එකක් වගේ එකක් වගේ තමයි. ටිකක් ඉතින් බීලා බලන්න ඕනේ. ඒකට හැන්දෙන් නෙමෙයි, හැන්දෙන් බීලා බලන්න ඕනේ. හැන්දෙන් නිකන් අර රස කර කර අන්න හැන්දෙන් උගුරක් බිව ගමන් තේරෙනවා කොහොඹ කියන්නේ මොනවද කියලා. හරි ලස්සන වැඩ. අන්න අත්දැකීමින් ඉගෙන ගන්නවානේ. දැන් ආයි කවුරු කියන්න ඕනේ නැහනේ කොහොඹ කියන්නේ මොකද්ද කියලා. දැන් අනිත් දවසේ කොහොඹ ටිකක් මම හදලා දෙන්නකෝ, මං භාගයක් ඉල්ලන්නේ නැහනේ. අන්න ඔය වගේ දෙයක් තමයි ඔතනත් තියෙන්නේ. එතකොට ප්‍රතිපදාවට බැසගෙන බලන්න. ඔය කොයි බයිලා කිව්වත් බැසගතර පස්සේ අන්ත එකට ගිහිල්ලා වැද ගන්නවා. ඒක තමයි හිතේ ස්වභාවය. එක්කෝ මේ ප්‍රතිපදාව මේ විදියට කැඩෙන්න බෑ, බිඳෙන්න බෑ, නිදිය ගන්න බෑ, භාවනාවෙම ඉන්න ඕනේ කියලා ඔන්න එක තත්ත්වයක් මතුවලා එනවා. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් ඔක්කොම අතහැරලා දාලා සිල් බිඳගෙන කඩාන ඔක්කොම කරගෙන ගිහිල්ලා ගිහි වෙන ගානට ස්වභාවයක්. පංචශීලයේ තිබුණා නම් ඒක කඩලා බිඳලා ගිහිල්ලා අන්න පංචශීලයේ කියලා එකක් දන්නේ නැති වෙන ගානට යන ස්වභාවයක් මතුවලා එනවා. ඔක තමයි ඔය හිතේ ස්වභාවය. ඔය අන්ත දෙක හරහා දෝලණේ දෝලණේ වෙවි ගිහිල්ලා ගිහිල්ලා තමයි ඒ තැනට යම්කිසි විදියක මැදකට සමබරතාවයකට එන්නේ. ඒක ඉතින් ක්‍රමානුකූලයි. ඒක ඉතින් ක්‍රමානුකූලයි. ඒක අත්දැකීමෙන් තමයි ගිහිල්ලා බලන්න පුළුවන්. ඒක අත්දැකීමෙන් තමයි දැන හඳුන ගන්න පුළුවන්. එහෙම ටික 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 කාලයක් කරනකොට තේරෙන නොදැනීම මේ අන්තවලට යන ස්වභාවය, නොදැනීම මේ බයිපෝල ගතිය අඩු වෙලා එනවා. අඩු වෙලා එනවා. අනේ මේ කාට කාටත් බලනකොට බයිපෝල තමයි. කාට කාටත් තියෙනවා. එක්කෝ අර එක්ස්ට්‍රීම් එකට යනවා, නැත්තම් මේ එක්ස්ට්‍රීම් එකට යනවා. එක්කෝ අර හයිස්ට් ඔෆ් හයිස්, නැත්තම් ලෝවස්ට් ඔෆ් ලෝස්. ඔහොම තමයි ඔහොම ගිහිල්ලා 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 අන්න මොකද වෙන්නේ යම් කිසි විදියක මේක සමබර වීමක් මේක යම් කිසි විදියක මැදකට පැමිණීමක් ටික ටික සිද්ධ වෙනවා කොයි දේත් දැඩි ලෙස ගන්නේ නැහැ වරදක් වුණා තමයි මම මේ විදියෙ මං ගැන අනුකම්පාවකින් කයට වෙසයි තමයි පොඩක් නිදිය ගත්තොත් පොඩ විවේකයක් ගත්තර කමක් නැහැ කියලා අන්න ඒ විදියෙ සමබර ප්‍රතිපදාවක් සමබර ප්‍රතිපදාවක් මේ කයත් ආරක්ෂා කරගෙන යම් කිසි විදියක මේ ප්‍රතිපදාව වඩා ගන්න එපැයි මේක මේ මැරෙන එක නෙවෙයිනේ ජොබ් එක මැරෙන එක නෙවෙයි ගෝල් එක ඒ වෙනුවට මේ කයත් යම් කිසි නඩත්තුවක් කරන්න ඕනි මේ හිතටත් යම් කිසි විවේකයක් දෙන්න ඕනි ඒ විදිය ක්‍රමානුකූලව ටිකෙන් ටික තමයි මේ ප්‍රශ්නේ විසඳන්න ඕනි සොලෝ එකියන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය සොලෝ එකියන් කියන එක හරි සෝක් කමටහන ඕක මට හම්බුනේ පණ්ඩු පලාස කාලේ හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉඳියා මම කොහෙදෝ යනවා කඩාන බිඳගෙන වේගෙත් සෑහෙන වැඩි ඉන්නේ කොහොමත් ගමනත් එහෙම තමයි යනකොට මේ හාමුදුරුව මගදී හම්බෙලා අයියෝ මහත්තයා මොකද්ද ඔච්චර හදිස්සිය සොලෝ එකියන් කිව්වා මම බැලුවා මොකද්ද මේ කිව්වේ කියලා වෙන මොකක් හරි කියන්නේ නැත්තේ නමුත් ඉතින් එදා හරි කමටහන ඒ ගියපු ගමනේ හැටියට ඒක තමයි ඉතින් සොලෝ එකේ යන් ටික ටික යනකොට ඔන්න වැඩේ ගැළපිලා එනවා එහෙම නැත්නම් ගොඩාක් වේගෙන් ගියාම කොහේ යයිද දන්නේ නැහැනේ කොහේ ගිහිල්ලා නතර වේද දන්නේ නැහැ කැරකිලා කොහේ නතර වේද දන්නේ නැහැ ඒකින්ද කෝකටත් හිමීට යන එක ලාබයි ටිකෙන් ටික ක්‍රමානුකූලව බලන්න මේ මම ගමනක් යනවාද නැද්ද කියලා හොයාගන්නත් පුළුවන්නේ ක්‍රමානුකූලව මට ප්‍රතිපදාවක් වැඩෙනවද නැද්ද කියලා හොයාගන්න පුළුවන්නේ ක්‍රමානුකූලව මේ බේත නිසා මගේ අර ලෙඩේ අඩු වෙනවද නැද්ද කියලා හොයාගන්න පුළුවන්නේ අන්න ඒ විදිහට ටිකෙන් ටික උත්සාහයක් දරමු එවැනි උත්සාහයක් සඳහා අද දවසේ මේ කතා බහත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු
සාදු 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 මම හිතන්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදත් බොහොම වටින ධර්ම දේශනාවක් ඉදිරිපත් කළා අපි හැම දෙනාටම මේ මාර්යා සමග කරපු සංවාදයක් විදිහට තමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ අනුශාසනාව හැඳින්වුවේ ඒක තමන් සමග කරන සංවාදයක් විදිහට උනත් සලකා බලන්න පුළුවන් කියලා කිව්වා මේක මේ ප්‍රතිපදාව වඩන්න ගත්ත කෙනෙක් ඒ ප්‍රතිපදාව නිසාම ප්‍රතිපදාව අල්ලගෙන දුක හදා ගැනීම හැමදාම දුක වැඩි කර ගැනීම සම්බන්ධයෙන් තමයි අධ්‍යයනාව සිද්ධ වුණේ මේ අපේ ලොක්ෂාන්ත මමැනි ගෞරවනීය බුදුරජාණන් වහන්සේ සතපලා ඉන්න වෙලාවක මාරයා එතනට පැමිණලා කරපු ප්‍රකාශයක්කට බුදුරජාණන් වහන්සේ දීපු පිළිතුර තමයි අද ස්වාමින් වහන්සේ මාතෘකා කරගත්තේ ඒ පිළිතුරෙන් කියවෙන්නේ දලක විවිධ දේවල් පැටලෙනවා වුණත් මගේ තෘෂ්ණාව කියන දැල තුළ පැටලෙන අරමුණ නැති නිසා බුදුවරු සුවසේ නිදනවා කියන කාරණය තමයි ඒ ගාථාවෙන් පැහැදිලි වුණේ. එතකොට ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ පුහුණු නොකරපු හිත තියෙන කෙනෙක්ට නැත්නම් මේ ප්‍රතිපදා පුහුණු නොකරන කෙනෙක්ට මේ වගේ ගැටලු ඇති වෙන්නේ නැහැ. තමන්ටම දීලා මේ නැවත නැවත දුක හොයාගෙන යන ස්වභාවයක් මතුවෙන්න පුළුවන් මේ ප්‍රතිපදාව වඩන කෙනෙක්ට. හැබැයි ඒකෙත් මේ ප්‍රතිපදාවට බැසගත්තා කියන සලකුණක් තමයි කියලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. වගේම මේක මේ හරියට දැලිපිහ අල්ලනා වගේ වැඩක්. මේ ගොඩක් තදින් ඇල්ලුවත් මේකේ හානි වෙන්න පුළුවන් ප්‍රතිපදාව වුණත්. ඒ වගේම අත්තරලම දැම්මොත් ඒකිනුත් අපිට කිසිම සරණක් නැති නිසා මේ මැද මාර්ගේ හොයාගන්න එක ඇත්තටම බොහොම සූක්ෂම වැඩක් කියන කාරණේ තමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ. ඒ වගේම අපිට මේ අපේ එදිනදා ප්‍රතිපදාවට වැසගත්ත නැතා අපේ මේ එදිනදා ජීවිතයේදී අපිට ලැබෙන සැප් වගේම දුක සැප වගේම අදුක්කම සුඛ කියන මේ විඳින් තුන් ආකාරයක තිබුණත් ඉතා පහසුවෙන් සැප සහ දුක් කියන මේ අන්තවල නැත්නම් ඒ කියන විඳීම අපිට ඉතා පහසුවෙන් අහු වෙනවා. ඒ වුණාට මේ අදුක්කම සුඛ කියන විඳීම ඒතරම් ග්‍රහණය කරගන්න ඒතරම් පහසු නෑ කියන එක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඒ නිසාම දැන් මේ ප්‍රතිපදාව රකින්න පටන් ගන්න කෙනෙක්ට ප්‍රතිපදාව වඩන්න පටන් ගන්න කෙනෙක්ට උදාහරණයක් උද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ සිල් රකින්න පටන් ගත්තාම සිල් කැඩෙන වෙලාවක ඒව ගැන තමන්ටම දෝෂාරෝපණය එන්න පුළුවන්. ඒක තදින් මල්ලගත්ත කෙනෙක්ට ඒ වුණත් එහෙම සිල් රැකෙන වෙලාවක ඒක කැඩෙන වෙලාවක සිල් කැඩුනත් නොසැලී බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක බලයක් දක්වා වර්ධනය වෙනවා කියලා ප්‍රකාශ වුණා. ඒ කියන්නේ මේ පැය 24ම සිල් රැකීමවත් නැත්නම් සම්පූර්ණයෙන්ම සිල් රැකීම අත්හැර දැමීමවත් නැතුව ඒ අතරතුර තියෙන සමබරතාවය හොයා ගැනීම තමයි අපි කරන්න ඕනේ කියලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. කොහොමත් මේ ප්‍රතිපදාවට බැසගත්ත කෙනෙක් කොහොමත් අපි හිතන්නේ නැතු වුණත් කොහේ හරි අන්තයකට යනවා. ඒ වුණත් මේ ඒ අන්තයට ගියත් අපි ඒක දැනගෙන මේ අන්තයම කියලා දැනගෙන ඒ අනිත් අන්තයයි අපි ඉන්න අන්තයයි අතර තියෙන අතරමැද තැනක් අපි හොයාගන්න ඕනේ. අපි මේ ප්‍රතිපදා වඩනකොට කයත් ආරක්ෂා කරගෙන ප්‍රතිපදාවත් අනුගමනය කරමින් අපි යන මාර්ගයට ගමන් කරන්න ඕනේ කියන එක ස්වාමීන් වහන්සේ දේශනා කරේ. මේ ධර්මය කියන්නේ ඇත්තටම ලෙඩ කැඩ තියෙන බෙහෙතක් වගේ. එතකොට මේ ඔය කියන විදිහට ඒකාන්තයකට ගිහිල්ලා අපිට ඇති වෙන පුරා රෝග ලක්ෂණ. එතකොට ඒ රෝග ලක්ෂණ වලට නෙවෙයි මේ රෝගයට නැත්නම් මේ අපි මේ ජීවිතේ කොයි වෙලාවෙත් තියෙන ආතති අමාරුකම් වලට තමයි මේ ධර්මයෙන් අපිට පිට ලැබෙන්නේ. හැබැයි ඒ ආතති අමාරු තිබුණට මේ ඒ රෝග ලක්ෂණ තිබුණාට ඇත්තටම රෝග නිර්ණය කිරීම තමයි අපහසු. මේ රෝග නිර්ණය හරියට කරගත්ත කෙනෙක්ට බෙහෙත නියම කිරීම පහසුයි කියලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. එතකොට මේ බෙහෙත තියෙන බොහොම පහසු බෙහෙතක්. ඒකෙනම් හිත රකින්න තියෙන. හැබැයි හිත රකින්නවා කිව්වට ඒක මේ සිහිය පුහුණු කිරීමෙන් තමයි හිත රකින්න ඕනේ. කාලයක් තිස්සේ මේ බෙහෙත් අට්ටුවර පාවිච්චි කිරීමෙන් තමයි මේ කියන රෝගය සුව කරගන්න පුළුවන් වෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඒ වගේම මේ අපි මේ ජීවිතයේ තියෙන අත්දැහි තුල ඒක අපිට මේ කාලයක් තිස්සේ කරපු පුහුණු පුරුදු අපේ අත්දැහි බවට පත් වෙනවා. මේ සිහිය කියන එකත් කාලයක් තිස්සේ කරගෙන ගියාම ඒකත් අත්දැහියක් බවට පත් කරගන්න පුළුවන් වෙන කරගෙන මේ කියන රෝග ලක්ෂණ වලට බෙහෙත් කිරීම වලට රෝග නිදානයට බෙහෙත් කරලා අපිට මේ සියල්ලගෙම ගැලවෙන්න පුළුවන් කියන කාරණය තමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද පැහැදිලි කරේ. මම ටිකක් උඩ පල්හැ වෙනස් කරලා කිව්වත් මම හිතනවා ඒක ගැලපෙන්නේ නැති කියලා. ඉතින් අපි පාද නමස්කාරයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා ඒ කරන ලද හරවත් දේශනාව සම්බන්ධයෙන්. ස්වාමීන් වහන්සේ මාත් එක්කම නපෙන එකක් නෑ මං උඩ පල්ලි අමාරු කළාට. ඊට පස්සේ අපිට තියෙන්නේ අද ආධුනික පිරිස සඳහා අපි සකස් කරන ලද ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් සකස් කරන ලද උපදේශ පත්‍රිකාව හදා බෙදා ගැනීම මං ෂෙයා කරන්න. මම හිතන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් බී ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි හැමදාමත් මතක් කරනා වගේ මේ වැඩසටහනේදී මේ සතිය වඩන එක නැත්නම් මේ සිහිය පවත්වන එක ඕනම මිනිසෙක්ට තියෙන මිනිස්ත්වයේ ජන්ම දායාදයක්. අවුරුදු 5කට වැඩි ඕනම කෙනෙක්ට මේක කරගෙන යන්න පුළුවන් අවශ්‍ය වෙන්නේ තමන්ට මේක කරන්න ඕනේ කියන උවමනාව විතරයි. ඒ වමනාව දැනෙන කෙනෙක් ඒකේ වටිනකම දන්න කෙනෙක් ඒ වෙනුවෙන් කාලයක් වෙන් කරලා ඒ වෙනුවෙන් ශක්තියක් යොදවලා මේක කරගෙන යනවා කියන කාරණේ අපි හැමදාමත් මතක් කරනවා. ඉතින් එහෙම වමනාවක් ඇති කරගත්ත කෙනෙක්ට මුලින් අදම මුලින්ම සම්බන්ධ වෙන කෙනෙක් හරි එහෙම නැත්නම් මේ මූලික උපදෙස් අලුත් කරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපි ඒ සම්බන්ධයෙන් වීඩියෝ දෙකක් සඳහන් කරලා තියෙනවා මෙතන. සාමාන්‍යයෙන් සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම කියන මූලික ක්‍රමවේදයන් දෙක ආශ්‍රය කරගෙන තමයි සතිමත් බව පුහුණු කරන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් තියෙන මේ වීඩියෝ දෙක බලලා ඕන කෙනෙක්ට මේ ලබලා දී තියෙන මූලික උපදෙස් අලුත් කරගන්න පුළුවන්. එහෙම මූලික උපදෙස් ලබාගෙන කලින් මතක් කරා වගේ වැදගත් දේ තමයි හැම දිනපතා දවසේ වෙලාවක් මේ වෙනුවෙන් වෙන් කරගන්න. ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ මේක අත්බැහැයක් වෙන තරමට දිනපතා මේක පුහුණු කරන්න පොඩි වෙලාවකින් අපි හැම දෙනාටම තියෙන පැය 24යි විනාඩි 5ක් නම් අද දවසේ පුළුවන් ඒ 5යකට වියදම් වෙන් කරලා දවසින් දවස විනාඩි විනාඩිය වැඩි කරගෙන ගිහිල්ලා හරි පැය අවම වශයෙන් පැය දෙකක කාලයක් එකතු පැය දෙකක කාලයක් විදිහට මේ සතිමත් ඉඳ ගැනීමක් සහ සතිමත් ඇවිදීමක් කරාට පස්සේ සම්බන්ධයෙන් වාර්තාවක් ලියන්න පුළුවන්. ඒ කියන්නේ තමන් කොහොමද මේ සතිමත් ඇවිදීමේදී තමන්ට දැනුනේ මොනවද? සතිමත් ඉඳ ගැනීමේදී හුස්ම දැනුණාද? ශරීරයේ ඉරියව්ව දැනුණාද? නැත්නම් උදරයේ හුස්ම පහත් වීම දැනුණාද කියන මේ තමන්ට සතිමත් ඉන්නකොට දැනුනේ මොනවද කියන කාරණා ගැන තමන්ට දැනෙන විදිහට සරලව වාර්තාවක් අත්දැකීම් වාර්තාවක් ලියන්න පුළුවන්. එහෙම ලියලා අපිට ඒක යොමු කරන්න පුළුවන්. හැමදාම මම කිව්වා වගේ හැමදාම සතිමත් බව පුහුණු කරනවා වගේම වැදගත් ඒ සම්බන්ධයෙන් වාර්තා ලියන එක හේතුව එකක් අපි කරගෙන යන තම තමන් කරගෙන යන මාර්ගයේ වඩන ආකාරයේ වැරද්දක් තියෙනවා නම් ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් අපිව නිවැරදි කරන්න ඒක හේතුවක් කරගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි මේ අපිටම තියෙන ප්‍රශ්න තියෙන තවත් පිරිසක් ඉන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ත් මේ දිරිමත් කරන්නත් මේ වාර්තා වලින් පුළුවන් නිසා මේ වැඩසටහන සම්බන්ධ වෙනවා වගේම සත්මත් පුහුණු කරනවා වගේම වාර්තාත් ලියන්න කියලා මම හැම දිනාටම මතක් කරනවා. එහෙම වාර්තා ලියලා අපි වෙත යොමු කරන්න ඕන Google Form එක සහ ඊමේල් ලිපිනය අපි මේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම හැමදාම දැන් අපි අද මේ කරගෙන ආවේ 133 වෙනි වැඩසටහන. ඒ වගේ හැම ඉරිදා දවසකදීම අපි මේ වැඩසටහන පවත්වන ඒ සඳහා ලංකා වේලාවෙන් උදේ 7ට මෙල්බන් වේලාවෙන් අද ඉඳලා අපි 11 මාට පටන් ගන්නවා මේ වෙලා වෙනස් වීමත් එක්ක. ඉතින් ඒ අවශ්‍ය Zoom විස්තර සඳහන් වෙනවා. මම මේ තොරතුරු දැනටමත් Mixlr එකට සහ Zoom එකට යොමු කරලා තියෙනවා. ඉතින් ඔබලාංග වාර්තා ඉදිරිපත් කළත් නැතත් හැමදාම මේ වැඩසටහනට හැම ඉදම සම්බන්ධ වෙන්න සතිමත්ව දිගටම පුහුණු පුරුදු කරගෙන යන්න කියලා මතක් කරමින් අපි ඒ උපදෙස් පත්‍රිකාව ඉදිරිපත් කිරීම එතනින් අවසන් කරනවා. අපිට ඊළඟට ප්‍රශ්න උත්තර වාරයට යන්න පුළුවන්. මම ඒ සඳහා වැඩසටහන සම්බන්ධ වෙන ගෞරවනීය ගාල්ලේ ධම්මසරණ ස්වාමීන් වහන්සේ පාද නමස්කාරයෙන් උතුව පිළිගන්නවා. ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අපි වැහෙනවද?
ඔව් මට හොඳට ඇහෙනවා. අපි මේ පැත්තෙන් ඇහෙනවද පැහැදිලිද?
ඇහෙනවා ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගේ සැප දුක් කොහොමද ওই පැත්තේ?
හරියටම පරිසරයට ආවන් පස්සේ නම් මේ ගාල් එකක් වෙනම පැත්තක් වගේ නුවරෙලි ගියා වගේ කියලා.
එහෙමද ස්වාමීන් වහන්සේ? අපිටත් එන්න ආසිත් වෙනවා එහෙම කියනකොට.
ඒක තමයි තේරෙන්න පුළුවන්.
ආය ලංකාවට ආපු වෙලාවක බලමු ස්වාමීන් වහන්ස. අපි ඔබ වහන්සේට පාද නමස්කාරයෙන් ආරාධනා කරනවා මේ ප්‍රශ්න උත්තර වැඩසටහන සම්බන්ධ වෙන කියලා. ලිලංග අක්කට මම ආරාධනා කරනවා අද දවසේ අපිට ලැබිලා තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. ප්‍රශ්නයක් ලැබිලා තියෙනව නේද ලිලංග අක්කා?
තියෙනවා රාජිකා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. අපිට අද ලැබිලා තියෙන වார்த்தාව දැන් මම ඉදිරිපත් කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් සහ දහම් සභාවෙන් අවසරයි. සක්මන ආරම්භයේදී කය ඍජු බවත් පාදයන් වෙත බර දැනෙන සැටිත් කය ඇති බරත් වැටහි ගියේය. කය තුල පැතුරුණු වලාකුලක් මෙන් සිතුවිලි ගලා යන බවක්ද තේරුම් ගියේය. සක්මන ආරම්භයේදී ඒ සංවේදනයන්ට සතිය පිහිටීම නිසාම සෑහෙන ප්‍රබෝධමත් බවක් ඇති වූ බවද අවබෝධ කළෙමි. සක්මණ ඉදිරියට සිදුවෙද්දී ක්‍රමයෙන් සිතුවිලි වෙනමත් ස්පාද සනාවන්න පාද ස්පර්ශය නිසා ඇතිවන සතිමත් වීම වෙනමත් පාදයේ ඇඟිලි සිදු කරන චලනයන් හා ඒ තුලින් මුළු කයටම ලබා දෙන තුලනයත් වෙනමත් අත්දකින්නට ලැබුණි. අවට ශබ්දවලට අවධානය යොමු වී සිත බාහිරයට ගිය විටදී නැවත ප්‍රමාණවත් පරිදි පාද ස්පර්ශය වෙත සතිය පැමිණීමට යම් කාලයක් ගෙවී යන බවද අත්දැක්කෙමි. සක්මන මැද භාගයේදී සක්මන තුල ක්‍රමවත් බවක් අත්දැක්කෙමි. ඒකාකාර බවක් සමග කිසියම් අලස බවක් සිත තුළට ඇතුල් වූ බවද දුටුවෙමි. සක්මන ඒකාකාර වී සිත තුළට ඇතුල් වන තොරතුරු අවම වී ගියේය. පාදේ වලලු කර තුල ඇතිවන චක්‍රීය චලනයේද දැනුනි. සක්මන අගභාගයේදී සක්මන විසින්ම තමන්ව කළමනාකරණය කර ගැනීමට ඉඩ දුන්නෙමි. සිත තුළ හිස් බවක් ප්‍රබලව පැන නැගුණු අතර ඒ තුළින් කායිකව ඇති වූ සුළු වෙහෙසද ඉක්මවා ගිය ප්‍රබෝධමත් බවක් නැවතත් ඇතිවිය. ඇටසැකිල්ල, සිත, පේශීන්, චලනයන්, වටපිටාව, ශබ්ද හා සිතුවිලි ගලනය යනාදී කොට්ටාස වෙන වෙනම පෙනෙමින් සතිය එකින් එකට මාරුවෙමින් සිදුවන බවත් ක්‍රමවත් හා අක්‍රමවත් යන දෙයාකාරයකින් සක්මන ඇසුරු කොටගත් සිදුවීම නිසා එය සතිමත් වීමට මනා අභ්‍යාසයක් විය. සක්මන කෙරූ පුද්ගලයෙකු සොයා ගැනීමට නොහැකි වුවද සක්මන ගැන අවධානයෙන් සිටි පුද්ගලයෙකු ඇතැම් මොහොතවල් තුල සිටි බවද අවබෝධ විය. එහෙත් එවැනි සක්මන ගැන අවධානයෙන් සිටි පුද්ගලයෙකු සිටින බවක් දැනුනේ කෙටි කාල කොට්ටාසයන් තුල පමණි. පැයක සක්මන අවසාන කළෙමි. මගේ වාර්තාව තුළින් රැස් වූ කුසල් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සියලු දෙනාටම නිවන් අවබෝධයේ පිණිස හේතු වේවා. වාර්තාව අවසන් ස්වාමීන් වහන්ස.
දයෝ ඒ වාර්තාවේ තියෙන තොරතුරු අනුව මේ තමන් ආරම්භයේ ඉඳන් අග දක්වා පුළුවන් තරම් විස්තර කරන්න උත්සාහ කිරීමක් තියෙන්නේ. ඒකේ ආරම්භයේදී තේරෙනවා මේක කතා කරන්න යොමු වුණා පස්සේ අර මුල හරියේදී හරි ප්‍රබෝධයක් එනවා. සක්මන් කරන්න මේ දැන් නකාම ලෝකේ ඉඳලා එම නැත්තම් කියන්නේ නිවරණ කියලා ඒවල් තුලනේ ගත කරන්නේ ගොඩක් වෙලාවට සාමාන්‍ය ජීවිතයේදී ඕක තුල ඒවයි තියෙන පිච්චිල්ල දැවිල්ල ඉඳලා ඉවර වෙලා එකවරම සක්මනට යොමු වුණා පස්සේ ටික 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 අර අරවායේ තියෙන දැවිලි ගතිය ටික ටික අඩු වෙලා කයේ ඇවිදීමේ තියෙන අඩු ප්‍රමාණයක තියෙන දැවිලි තැවිලි වලට එනවා. එනකොට ලොකු සතුටක් ප්‍රබෝධයක් ඇති වෙනවා. මහා බරකින් ඉදහස් වෙච්ච ස්වභාවය තමන්ට තේරෙනවා. ඒක තමයි මුලදී සඳහන් කරන්නේ. ඒකත් එක්ක ඒක දැක දැක දැන දැන අර පුළුවන් තරම් අඩි අවිදින දෙයට හිත තියන්න ගත්තාම දැනෙන දෙයට අකුලට දැනෙන දෙයට හිත තියන්න යනකොට තේරෙන්න පටන් ගන්නවා ටික ටික. දැන් කයට හිත තියෙන එක රූප වශයෙන් හිතුවාම බැලුවාම දැනුණ හඳනගත්තාම අනිත් කොටස් සද්ද හිතුවිලි වේදනා ඒ පැත්ත මතුවලා එනකොට ඔන්න ඒ වගේ ඒවත් තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ කොටස් පවා සිහියට හසු වෙන්න පටන් ගන්නවා. එතකොට සිතුවිලි අලාකුලක් වගේ තියෙනවා කියනවා යතර ඇවිදීම තියෙනවා. මේ විදිහට ඒ සියුම් පැත්තට ටික ටික හිත යොමු වෙනවා. දැන් මුලදී එහෙම නැහැ ආරම්භේ පටන් ගන්න. එනවා අමාරුවෙන් තමයි මේ කකුලට හිත ගන්න. ඇවිදීමට හිත ගන්න. ගොඩක් වෙලාවට ඇවිදිනවා කිව්වට ඇවිදිනුවාට නාට අර ඉන්නේ අර කලින් කතා කරපු ඒ කාම දේවල් කාම ලෝකේ ගැන හිත. කාම එතන තියෙන කැමැත්ත තුල තමයි ගත කරන්නේ. ඒ හිතවිලි ජාලෙට වෙලිලා ඉන්නේ. මේක ඉන්න බව දන්නේ නැහැ. ඊට පස්සේ අකමැති දේවල් එදිනෙදා වෙච්ච දේවල් ගැටීම් ඇති වෙච්ච ඔන්න ඒවා තුලම තමයි එලිලා ඉන්නේ. ඇවිදින බව එකට පිටියේ ඒ වෙලාවේ දන්නේ නැහැ. ඒකට හිත ගැනීමක් වෙන්නේත් නැහැ. එහෙම නැත්නම් ওই දෙකම අඩු වේගෙන යද්දී නිකන් මතයක් වගේ ඇවිල්ලා ඔහේ ඇවිදිනවා වුණාට ඇවිදින බවේ හිත නැහැ. නිකන් අර පාවෙවි ඔහේ ඉන්නවා. ඇවිදින බවේ නැහැ. අඩුම ගානේ දැන් ඇවිදිනවා මේ දැන් මේ සර්මීර කාම දේවල් දේශ දේවල් නෑ කියලවත් තේරෙන්නේ නැහැ. නිකන් අර මේ මතේ වගේ මතක් ගහලා ඔහේ ඇවිදිනවා. ඊළඟට සිතුවිලිම තමයි ඊට පස්සේ මතු කරන්නේ. මේවා කරන වැඩි පිළිබඳව අර එදිනෙදා වැඩ පිළිබඳව මේවා කල්පනා කර කර ගැටක ගහ ඔය ගත කරා. ඊට පස්සේ එම නැත්තම් මේ කරාට දැන් මෙච්චර කරනවා. ඒ තාම කකුලේ අඩි කීයක් අත් තියාගන්න බැරි 2 වෙනවා. ඒ විදිහට හිතනවා දැන් මේකෙන් මේකටම දේශ කිරීමක් මේකට අකමැත්ත මේ කරාට වැඩක් කියන ওই විදිහට මේකේ මුල හරියේදී ඔය ගතමයි තියෙන්නේ. ඒකත් එක්ක තමයි කර කර ඉද්දී අපිට අඩියක් දෙකක් දැනෙන්න තියාගන්න පුළුවන් උනම් පස්සේ අන්න පුළුවන් වෙනවා අර කලින්ට වැඩිය අඩි දැන් කකුලේ ඇඟි දැනෙන දේ තුල මේ හිත පවත් ගන්න. ඒක හිත පවත් ගත්තා කියන්නේ අන්න ජයග්‍රහණයකට ඇවිල්ලා. ඉතින් ඒකත් එක තමයි ප්‍රමෝදය ඇති වෙලා ඉන්නේ. දැන් මම කොහොම හරි කරලා මේකට ආවා කියන දැනීමක් ඒ වෙලාවට ඉන්නේ. ඒකට ප්‍රමෝදමත් වෙලා කරගෙන යනකොට තමයි අර නැවතත් අර වගේ සිතුවිලි එන්න පටන් ගත්තට දැන් සිහිය වැඩි වෙච්ච නිසා අර කාම සිතුවිලි, මර ද්වේෂ සිතුවිලි, මර විකාර මනස්ගතවට ඒවා දාන්නවා දැන් බලාකුලක් වගේ මේ තියෙනවා. ආන්නේ තේකෙක්සේ වෙනසක් වෙලා නැහැ සිතුවිලි. එහෙම නැත්නම් ඒ ස්වභාවය වෙනසක් වෙලා නැහැ. නමුත් සිහිය වැඩි වෙලා මේක හසු වෙනවා. ඇවිදිනවා. ඒ අතර වෙන්න මේක බලාකුලක් වගේ. ඒ විදිහට ගත කරගෙන යනකොට අන්න Tamanටම තේරෙනවා එන අන්න පටන් ගන්නතර වැඩිද සිහිය දිනුනොයි ඊළඟට ටිකක් වෙලා යනකොට සඳහන් කරන්නේ. දැන් මේවා වෙන වෙනම තීරණ පටන් ගන්නවා කියලා සිතුවිලි වෙනම ඇවිදි වෙනම ඇඟිලි වැඩ කරන වෙනම මේ විදිහට සිහි වැඩි වෙනවොන මේවා හසු වෙන පටන් ගන්නකොට ආන්න ඔය හරියට අපිට පුළුවන් වෙනවා මේකේ රළු ස්වභාවයේ කකුල් වදින ගැති ඇඟිලි වදින ගැති තියෙනවා ඒ අතරේ මේ සියුම් ගැති තියෙනවා සිතුවිලි ශබ්දවලට යන ගැතිය මේ වේදනා සැප ගැතිය නැත්නම් කටුක ගැතිය තේරෙන්න ස්වභාවයක් ඇති වෙනවා කියලා. ඒවා වෙනම තියෙනවා මේක වෙනම තියෙනවා වගේ එකක් ඔන්න තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එක එක ඥාන දෙනවා මේ අවස්ථානුකූලව. දැන් මේක මේ සද්ද ගතිය කය දැනෙනකොට ඔන්න රූප පැත්ත සිතුවිලි සද්ද එහෙම හොඳට සීකේට හසු වෙන වෙලාව ඔන්න ඒ දෙක වෙනම දේ දැනෙනකොට ඔන්න මේක පරිච්ඡේද වෙලා එනවා. ඉතින් ওই විදිහට ඒ ඥානයන් තීරෙනවා. තීරලා ඒක හිතන්නේ නැහැ ඒ වෙලාවට මෙහෙමයි කියලා. දැන් මේ කතා කරන වෙලාවට විස්තර කරාම Tamante එක තේරෙනවා වාස්තාවය සඳහන් කරනවා. ඒ විදිහට ගත කරගෙන ওই විදිහට ගත්. ටිකක් තවදුරටත් නිමග්න වෙලා ඉන්නකොට ඔන්න මේ දේවල් වල ඇතුළට යන්නේ කියන අදහස එන. කරගෙන යනවා. අකුලක් තේරෙනවා, හිතුවිලි තියෙනවා, හද්දක් තියෙනවා. මේ මොක තිබුණත් මේවා වැඩිපුර තොරතුරු පිට ගන්නවා. ගත්තට මේ එකකවත් තොරතුරු අර හිත ඇතුළට යන්නේ නැහැ හිතට. ඉස්සෙල්ල පටන් ගන්නකොට හිම නෙවෙයි. ඒවයිමයි ඒව ඇතුළට කාගෙන යනවා. අපිට අරමුණට ඒ ගන්නත් බෑ. කකුලේ අරමුණට ඒකට ඒ ගන්න බෑ. ඒක කාගෙන යන්නේ නැහැ හිතට. ඊට වඩා අර නීවරණවල අරමුණ. ආමිය උපේෂය යමයි යන්නේ. ඒ වුණාට දැන් ඒ අරමුණු යන්නේ නැහැ ඒ තරම්ම. කකුලට ඒ වගේමයි. කකුල දැනෙනවා. ඇටිපතුල් දැනෙනවා. හැබැයි ඒකත් කාගෙන යන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහේ මේ වාර්තා ගමනක් තමයි ඔකේ පෙන්නන්නේ. ගමන තමයි මේ වාර්තා විස්තර කරලා තියෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට තමන්ටම මේකේ ආරම්භය මුලමතාවක තමන්ගේ සක්මනේ විස්තර හොඳට පැහැදිලි වෙනවා. එන්න එන්න පිළිවෙල අපිළිවෙල එන හැටි, අපිළිවෙල නාපා පිළිවෙලට එන හැටි මේ විදිහට විස්තරයක් පෙන්නන්න උත්සාහ කරනවා. ඒ විදිහට අපි දැනගන්න ඕන දැන් මේ කොච්චර වාර්තාව ලියන්න උත්සාහ කරා යම් ප්‍රමාණයකට අපි පුරුදු වෙලා මේවත් එක්ක ගත කළා පුළුවන් වෙච්ච හැකියාවක් තිබ්බට අපිට මුළු සක්මන පිළිබඳව එහෙම සම්පූර්ණ වාර්තාවක් හිම ඉදිරිපත් කරන්නත් බෑ. ඒ වගේමයි අපි හරියටම හොඳට සිහිය පවත්වාගෙන එනකොට ඔය අපිළිවෙල වගේ පිළිවෙල අපිළිවෙල වගේ වෙනකොට මේ ඔය කියන වාර්තාව ඒකමමත් නෙමෙයි. ඉතින් අන්න ඒක තමයි අපිට දැන් කරගෙන යනකොට තේරෙන්න පටන් ගන්න. නමුත් වාර්තාවක් ලියන්නේ නැතුව අපිට ඉස්සරහට යන්නත් බෑ. ඒ නිසා මේ වාර්තා ලිවීම හරහා තමන්ගේ සුද්ධිය තමන්ටම තේරෙන්න පටන් ගන්නවා. වගේම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් යනකොට තේරෙනවා මේ විදිහට ලිව්වට මොකද හැබැයිටම මේ විදිහට වෙන්නේ නැහැ කියලා. ඉතින් ඊළඟට ඒ වගේමයි දැන් අපි ඉතාලියේ විදිහට මේ කමිට යම් මොකක් හරි පිළිවෙලක් ක්‍රමයේ දෙයක් සක්මනක මෙහෙම මෙහෙමයි සතිය වැඩි වෙලා මේ විදිහටයි සිද්ධ වෙන්නේ කියලා ඒ හදාගත්තු යම් ආකෘතියකුත් අපේ තුල වැඩ කරනවා. ඉතින් එහෙම අදහසුත් එක තමයි අපි වාර්තාවක් එකතු කරලා ලියන්න උත්සාහ කරන්නේ. ඒවත් අපිට මේ අතර තීරු ගන්නට ඕන. ඒ වගේම වාර්තාවක අනිවාර්යයෙන්ම නැත්නම් සත්‍ය වැඩිමක අනිවාර්යෙන් සක්මන පරියන්කේ ගලණයක් තීරවම තමයි. ඉතින් ඒ ගලණය මේ 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 විදිහට අපි ආකෘතියක් විදිහට වාර්තා කරන උත්සාහ කරාට මේකේ උස් පහත් වීම අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඔය කියාගෙන යන මේ මේ මෙන්න දැන් ඊළඟට මෙහෙනවා ඊළඟට මෙහෙමනවා ඊළඟට මෙහෙමනවා එහෙම කිව්වට මේ ඒ කොටස් තුල අපි ආපස්සට වැටෙන මේ ආයි මුලට වැටෙන ගතිය එනවා. නමුත් අර වැඩිච්ච සිහියත් එක්ක තා ඉක්මනින් අපිට ආපහු පුළුවන් වෙනවා. මම දැන් මෙතන කියන තැනට අරගත්තාම ඒ ඒ අවස්ථාවේදී මේ වැඩිච්ච සිහියට අනුකූල ස්වභාවය අත්විඳින්න. ඒ අත්විඳෙමින් මේක බලාගෙන යනවා. කරගෙන යන අතරේ තෙන් ටික ටික මේ කරගෙන යන පටන් ගත්ත මම කියලා ඇවිදිනවා කියලා පටන් ගත්ත කෙනා ටික ටික කරන් යද්දි මේක මේ විදියට සිහිය අත්විඳින්න අත්විඳින කොට මේ සිහියටම හසු වෙනවා. මෙහෙම අත්විඳින මම කවුද? එතකොට එහෙම විමසන්න බලනකොට ඔන්න එතකොට ඒ මම කවුද කියලා හිතන්නේ ඒ කවුද? ඔය විදිහට ඕක මේ දකින්න ටික ටික පුළුවන්. මේ විදියට මේ කාරණත් එක්ක තමයි මම ටික ටික දියවීම සිද්ධ වෙන්නේ. දියවීම අත්දැකීම් ලබන්න මේ විදිහටයි සක්මන් පරියන්කවල. ඉතින් මේ සඳහා කරලා තියෙන සක්මන ඒ විදිහට ඔය තමන්ගේ පුහුණුවේ විශේෂ පුහුණු වෙලා එහෙම ලබන අත්දැකීම එදිනදා ජීවිතයේ තමන්ට උදව් වෙලා එනවා. උදව් වෙන ක්‍රමයේ අපි ටික ටික හදලා ඒකට අවස්ථාව සලසන්න ඕන. එදිනදා ජීවිතයේදී පුළුවන් තරම් මේ විදිහේ මේ සිහ පැවැත්වීමක් ඒ කටයුතු වලත් කරන්න. එහෙම නැත්නම් එදිනෙදා කටයුත්තකත් මේ ගලණය තියෙන හැටි තේරුම් ගන්න. නැත්නම් ටිකක් වැඩි වෙලා කරන ඒකාකාරී වැඩක් වගේ කරන් යනකොට මේ වගේ ස්වභාවයක ගලණයක් ඒ තුලත් තියෙන්නට ඕන කියන අන්වේ ඥානය. කියන්නේ ඕනම අරමුණක් එක දිගට පවත්නකොට ඒක ගෙවන් වීම සිහියට හසු වෙනවා. ඒ වගේම ඒ තුල සිහිය වැඩෙනවා කියන කාරණා. යාන්නේ විදිහේ කාරණා සහිතව එදිනෙදා ජීවිතේ ඒ දේවල් වලට මුණ දෙනවා. මුණ දෙන ගමන් තමයි එදිනෙදා ජීවිතේ ලැබෙන ඒ අත්දැකීම් වල වෙන ධර්මතා තේරුම් ගන්න පුළුවන්. ඒක නිකං කරන්න බෑ කියන එක පැහැදිලි. මේ පොහුණු වෙන අයට ඉතල කරන්න අමාරු එදිනෙදා ජීවිතේදී තියෙන දේවල් පිළිබඳව මේ මුණ දීම සහ ඒ අවබෝධය. ඒකට පුහුණුවක් ඕන. සක්මන් පරියන්ක කියලා එදිනෙදා මේ විදිහට සම්බන්ධ වෙලා මේ වගේ දේවල් කරමින් වැඩසටහන් සම්බන්ධයෙන් කරගන්න ඒක. ඒක ලැබුණාන් පස්සේ ලැබෙනවත් ඒකත් එක්කම එදිනදා ජීවිතේදී මේක තියෙන ප්‍රයෝජන තමන්ට තේරෙන්න පටන් ගන්නවා. ඒවා හැම එකම සුබදායක නෑ. ඒ වගේම එහෙම විය යුතුත් නෑ. එනදීට බාර ගැනීම සහ එනදී පිළිබඳව තේරුම් ගැනීමමයි අවසන් අවස්ථාව. මේකේ තේරුම් ගන්න තියෙන්නේ කියන එක තමයි සිහිය වැඩෙන්න වැඩෙන්න තේරෙන්නේ. යන්නේ විදිහට මේ ලැබෙන දිනදා ජීවිතෙත් අත්දැකීමුත් ඒ තුලත් ලබන මේ මේ දේවල් පිළිබඳ සතුටු වෙමින් ධර්මයේ තුලින් තමන් ඒ දිනදත් අත්විඳින මේ සතුට සාමය ඒ වගේම ඕනම දෙයකට මුණ දෙන්න සුදුසු පුළුවන් අට මේ ගතිය පවත්වන්නත් ඒවත් වඩා වර්ධනය කරගන්න හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා තමයි මේකට කියන්න පුළුවන් මේ.
එරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඒ පැහැදිලි කිරීම වලට. අපට මේ අද වෙනත් ලිඛිත වාර්තා ඉදිරිපත් වෙලා නැහැ ස්වාමීන් වහන්ස. ඒ නිසා මේ සහභාගී වෙන පිරිසට මොනවාම හෝ ගැටලු තිබේ නම් ඉදිරිපත් කරන්න අපිට අවස්ථාව ලබා දෙන්න පුළුවන් නේද?
ඔව්. එමත් නැත්නම් වැඩසටහන ඉවර කරන්නත් පුළුවන්.
එහෙමනම් ස්වාමීන් වහන්සේගේ තනදනුව ඇතුව අපි මේ වැඩසටහනට සහභාගි වෙන අයට ආරාධනා කරනවා තමන්ට මොන යම්ම හෝ ගැටලුවක් තියෙනවා නම් තමන්ගේ කරගෙන යන භාවනාව සම්බන්ධයෙන් ඒ පිළිබඳව ඉදිරිපත් කරන්න කියලා. මේක ඉතා කාරුණිකව කරන ඉල්ලීමක්. මොකද මේ වැඩසටහනේ තියෙන උපරිම ප්‍රයෝජනය ගන්න නම් තමන්ට එන ගැටලු ඉදිරිපත් කිරීම ඉතාම වැදගත් වෙනවා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. නිලංගක්කා කීවා වගේ මමත් මේ මතක් කරන්න හැදුවේ මේ අපිට හැමදාම වාර්තා ලියන මේ වැඩසටහන සම්බන්ධ වෙන පිරිසකුත් අද ඉන්නවයි වගේම අලුතෙන්ම වගේ සම්බන්ධ වෙන අලුත් නම් දෙක තුනකුත් මම දකිනවා. ඉතින් කාට හරි ගැටලුවක් තියෙනවා නම් මම හිතන්නේ මේක හොඳ අවස්ථාවක් සම්බන්ධ වෙන ගැටලු නිරාකරණය කරගන්න කියලා මම මතක් කරන මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න කියලා.
ඔව් ඒක අර ආරම්භක මේ වාර්තාව එහෙම අර පුරුදු කෙනෙක් ලියලා තිබුණ නිසා ඒ වගේ ආධුනික මේ කෙනෙක් එහෙම වාර්තා ලියලා නොතිබුණ නිසා වාචික වෙති තමන්ට අවශ්‍ය දෙයක් දැනගන්න පුළුවන්. ඒ වගේමයි මේ වාර්තා ලිවීම මේ තමන්ට සෑහෙන ප්‍රයෝජනයක් තමන්ගේ ගමනේට අනුග්‍රහයක් කරන වැඩක්. ඒ නිසා ඒකට එහෙම මේ ධෛර්යය විය යුතු නැහැ. ඒ වගේම තමන් ඉන්න මට්ටමේ ඒක අපි දැන් වාර්තාවල් ලියන්න අර සාහිත්‍යයෙන් ඉඳන් කියන්නේ හැමෝම කැමති මේ රහත් වෙලා ඉවර වෙලා වාර්තාවල් ඒ හොතට කිසිම අඩුපාඩුවක් නැති ඒක තමයි කියන්නේ ස්වභාවය. ඒක තමයි තමයි කැමති වෙන්නේ දැන්. ඒත් එහෙම තමයි කමටහන් දෙන්නත් නැහැ කියන්නේ ඒක තමයි අදහස. මේ රහත් වෙන්න ඕන කමටහන් නොදෙන්න. එහෙම නැත්තම් මේ ඒකට මොකක් හරි විරුද්ධත්වයක් හෝ ඒකට බලපෑමක් එහෙම නැත්තම් මා ප්‍රතිපදාවේ නොඉන්න ඕන. ඒ වගේ දෙකක් තියෙනවා. ඉතින් ඒවා අඩු වැඩි වශයෙන් අපි තුල සිද්ධ වෙනවා. ඒවා අදා ගැනීම තමයි මේ වගේ කටයුතු වල බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා තමයි ඒ අර උනන්දුව කිරීම කරන්නේ. ඒ සඳහා තමයි ඒ අර වාර්තාල ලියලා තමන් කරන ප්‍රතිපදාවට තමන් දක්වන අනුග්‍රහය තමන්ගේ ප්‍රතිපදාවට තියෙන ගෞරවය කියලා කියන්නේ.
අවසරයි ස්වාමීන් වහන්ස, වෙන කවුරුත් දැනට ඉදිරිපත් කරලා නැති හින්දා මට මේ දවස්වල තියෙන ගැටලුවක් ඉදිරිපත් කරන්න පුළුවන්ද?
ඔව්
හොඳයි. ස්වාමීන් වහන්ස, මේ මම ඒ කියන්නේ බොහෝ වෙලාවට දැන් පරයන්කේ තමයි දින බොහෝ දුරට දිනපතා කරන්න උත්සාහ කරනවා. සක්මන කියලා මේ කියන්නේ සක්මන වෙනුවෙන්ම කාලය වෙන් කරලා කෙරෙන්නේ නැහැ. නමුත් එදිනදා ජීවිතයේ කියන්නේ විදිනකොට යන එනකොට කොහේ හරි මම දෙයක් කරනකොට හැමතිස්සෙම මම මේ සතිමත් වෙනවා මගේ කයට. දැන් මේ මෑත දැන් සාමාන්‍යයෙන් පරයන්කයට වාඩි වෙන්නේ මේ පැයකට එලාම් එක තියලා දැන් මාස දෙකක වගේ කාලෙක ඉඳලා මේ පරයන්කේ ඒ පැය මට එලාම් එක වදිනතුරු ඉන්න බෑ. හරියටම බැලුවොත් විනාඩි 40ක් 45ක් වගේ කාලයක් තමයි ඉන්න පුළුවන්. මේ පරයන්කේදී මට කිසිම බාධාවල් එන්නේ නැහැ. ඒ කියන්නේ පරයන්කේට වාඩි වෙච්ච හැටියෙම හිත බොහොම තැම්පත්. සමහරලාට සද්දත් ඇහෙනවා, සිතුවිලියාවට ඒව ඇවිල්ලා යනවා. සමහර වෙලාවට ඇඟේ ධාතු ස්වභාවයන් දැනෙනවා. ඔය වගේ කියන්නේ හිත බොහොම පැහැදිලි, හරිම සතිමත් අවස්ථාවන් තියෙනවා. කියන්නේ හරිම මම ඇලර්ට් කියලා කියන්න පුළුවන් ඒක. නමුත් එහෙම ගිහිල්ලා මට හරියටම අර අර කාල සීමාව ඉක්ම වෙනකොට මේ හිතෙනවා දැන් ඇති කියලා. ඒ කියන්නේ සමහර දාට මම අදිෂ්ඨාන කරගන්නවා අද මම කොහොම හරි මේ පැය ඉන්න උත්සාහ කරනවා කියන එක. නමුත් තාම ඒ තත්ත්වෙට මට ඒ කියන්නේ මම හිතනවා මට මගේ වීරය අඩුකමක් තියෙනවා කියලා එතෙන්දී ඒ පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදෙසක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි.
ඔරි කාලයක් කරගෙන යනකොට මේ වෙනස්කම් මේ විදිහට සිද්ධ වෙනවා. ඒ කියන්නේ හැමදාම එක වගේ තියෙන්නේ නැහැ. සිහි වැඩිම කරගෙන යනකොට මේකේ උස්පහත් වීම, මෙහෙම නැත්නම් ඒක උස්පහත් වීමක් කියලා නෙවෙයි අතනම් කියන්නේ. මේ වගේ වෙනස්කම් එනවා තමන්ට. සමහර කාලෙ එනවා නිින්ද නිදිමතම වැඩි. සමහර කාලෙ එනවා අවිශ්ල විතරක් වැඩි. සමහර කාලෙ එනවා හොඳට අපි හොඳයි කියලා සැපට ඉන්න. මේ විදිහට ඒ කාල ඇවිත් ඒ විදිහට ගත වෙලා යනවා. කොහොම වුණත් මේවා දැනගන්න එක විතරයි කරන්න තියෙන්නේ. කියන්නේ මේ පිළිබඳව අදහසක් ගන්න එක විතරයි දැන් මේක තියෙන්නේ කියලා තීරුම් ගැනීම තමයි අපිට කරන්න තියෙන්නේ. ඔය තියෙන එක හොඳ හෝ නරක කියන එක නෙමෙයි අපිට අදහස්. අපිට තියෙන්නේ දැන් මේ කාලෙ මෙන්න මේකයි කියලා දැනගන්න. ඒක තමයි මූලික වශයෙන් කරන්න තියෙන්නේ. නමුත් මේ කියන අර වැඩි ඉන්න බෑ කියන මගේ එහෙම නැත්නම් සාමාන්‍යයෙන් කෙරෙන්නේ නැහැ කියන කාරණේද අපි දැනගන්න තියෙන්නේ. ඒක මේ සිහිය වැඩිව දැන් පටන් ගන්න කෙනෙක් අර අපි කටකිට කරලා වගේ ආරම්භයේදී ලොකු මේ මහන්සියක් කරලා තමයි කයට නැත්නම් ඇවිදීමට හිත දාගන්නේ. ඒ යන්නේ ඒක කරන්න වෙහෙසට සහ ඒක දාගන්නකන් ලොකු මේ ප්‍රබෝධයක් තියෙනවා. දාගත්තම මේ කයට හිත ඇවිල්ලා කකුලේ ඇඟේ හුස්ම හිත තියාගන්න පුළුවන්නකොට අර ලොකු උද්‍යෝගයක් වෙනවා, ලොකු ජයග්‍රහණයක් ලැබුවා කියලා. ඒත් එක්ක ඊට පස්සේ නම් තමයි ඔන්න මේ ඒ ගත්තු අරමුණ ගෙවෙන්න හැටි බලන්න පටන් ගන්න. සිහිය වැඩිලා මේ කාරණේ ඉදිරියට යනකොට අක්මනේ පරියන්ක ඔන්න ගෙවෙන පැත්තට ඉතින් වැඩි වෙන්න අර ඉක්මනට කයට නැවත ඊළඟ දවසේ දවස් කීපකද හැමෙම කාලයක් කරගෙන යද්දී ඉක්මනටම ඇඟට දාන්න පුළුවන් ස්වභාවය වෙනදාට වැඩි ඉතින් වේගවත්. වෙනදා කරන තැටමිල්ල අඩු වෙලා ඉතින් ඉක්මනටම කයට හිත ගන්න පුළුවන් බව ඇති වෙනවා. සිහිය වැඩින්නේ නැහැ. වැඩි ලයිට් වර්ධනයක් සිදු වෙනවා. ඉතින් මේක එන්න අර තමන් මුල කාලේ පැය දෙකක් කියමු, පැය දෙකක් ගත්තා කියලා යම් ස්ථායි ස්වභාවයකට සිහිය ගෙනියන්න, ඒක කෙටි වෙනවා අනිවාර්යයෙන්. ඒ කෙටි වීම තමයි මේ තමන්ට අත්විඳින්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒකත් දැනගන්න. ඒ වගේ ඔය සෙන් ආගමී ලොකු සාරය මතක් කරනවා. ඒ විනාඩි 35යි ඒ පරියන්කයක් තියෙන්නේ. ඊට වැඩි ඉන්න දෙන්නෙත් නැහැ, ගහලා එලවනවා හෝටල්. ඉතින් මේ වගේ කාලාන්තරය කියන්නේ විනාඩි කාලය තමයි මේ සිහියක් වැඩිලා ඒ තුළ මේ සක්වන විශේෂයෙන් පරියන්කයක ඉදිරියට ගමන් කරන යම් වූ ඒ පුහු කාලයක්. ඒ පුහුණු කරපු ඒ විදිහට ලබාගත් අත්දැකීම් සහිත ගුරුවරු විසින් ගත්ත මේ සඳහන් කරන මේ කාල පරතරය. නමුත් අපි සාමාන්‍යයෙන් අපේ විශේෂ මීත්‍රි කළ මේ ඉස්සරවන ක්‍රමේ තියෙන පැයක් අවම ගත කරන්න, සක්මන පැයක් අවම ගත කර කියලා. ඒ නිසා අපි මේ විදිහට නැට ඒක ගැන මතක් කරන්නේ මේක මෙන්න මෙහෙම සිද්ධ වෙනවා කියන කාරණයන්නේ. ඒක පිළිබඳව එහෙම පශ්චාත්තාපයක් පෙන්නන්නෙත් නැහැ. ඒ නමුත් අපිට දැනගන්න තියෙන ඒ කාරණේත් වැදගත් නොවන විදිහට අද ඉන්නවා විනාඩි 40 නැගිටිනවා ඒට 45ක් ආයි 35 ඉන්න වෙලා වෙනවා ආයි 45 50ක් කරනවා. ඊළඟ දවසේ පැයක් කරනවා. තව එක දවසක් පැය 120කට යනවා. කරලා ඉවරලා මේකෙත් ඇති දෙයක් නැහැ කියන එකට එකත් කියන්න තරම් කාරණයක් නොවන තරමට මේක හදාගන්න. ඒක බැරි වෙන දෙයක් නෙවෙයිනේ. අපිට ඔය නැගිටින වෙලාවට හිත වැඩ කරගෙන යනකොට ඒ වෙලාවේ සිතුවිල්ල ඇති වෙන්න පටන් ගන්නකොට ඒකට හොඳට සතිමත් වෙලා හරි කියලා දැන් තව පොඩ්ඩක් ඉන්නවා. එහෙම නැත්නම් ආපස්සට දැන් ඒ වෙලාවේ යම් මැකිටින්න සූදානම් වෙන වෙලාව නැවිස්සිලා එනවා සාමාන්‍යයෙන් තමයි වෙන්නේ ස්වභාවයෙන්. අර සාමාන්‍ය ඊයේ එහෙම නැත්නම් මේ මෑතක සිද්ධ වෙච්ච වෙලාවල් අනුකූලව නැගිට පරියන්කේ නැගිට වෙලාවටම මේක ඇවිස්සිලා ඒ වෙලාවට එලාම් වගේ මේක නැගිටින පරිසරය හදාගෙන එනවා. එනකොට ආපහු මූල කර්මස්ථානට හිත දාලා අර මූලික ආධුකේ කවගේ ආපහු පටන් ගන්නවා පරියන්කේ. අනේ එතකොට දන්නේ නැතුව ආපහු ගිහිල්ලා අර නයා පෙතේ නයා යනවා ඔන්න මේ ඉනි වගේ ඔන්න උඩට යනවා. මෙහෙලා ආයි තව වෙලාවක් ගත කරන්න පුළුවන්. ගත කළා ඒක වුණාම ආයි ඒ චක්‍රයෙන් පස්සේ ආයි ඉතින් ඇවිස්සලා ආයි දැන් වෙලාව මතක් වෙන දැන් හරි වගේ. ඉතින් ওই ගේ එක තමයි නැගිටින්නේ. ඒ නිසා ඒ වගේ චක්‍ර දෙක තුනකත් බලලා මොන ඔබ තමයි ඇටි කියලා වෙන්න තේරුම් ගන්න පරියන්කේ පාවිච්චි කරන්න කියලා කියන්නේ.
බොහෝම පින් ඔබ වහන්සේට පැහැදිලි කිරීමට මේ මම ඉදිරියට ඔබ වහන්සේ කියූ පරිදි ඒ විදිහට ඒ උපදෙස් අනුගමනය කිරීමට උත්සාහ කරනවා. තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
තෙරුවන් සරණයි.
රාජිකා අතක් ඔසවාගෙන සිටිනවා. රාජිකාට පුළුවන් ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට.
අවසරයි ගෞරවනීය ස්වාමින්වහන්ස, තෙරුවන් සරණයි. ප්‍රශ්නයක්ම නෙවෙයි ස්වාමින්වහන්ස, මේ ඇත්තටම මට නිකන් ප්‍රකාශයක් කරන්න හිතුණා මේ අවස්ථාව ලැබිච්ච වෙලාවේ. දැන් ඔය මම අහලා තියෙන දේශනාවලදී ඒ වෙලාවට ස්වාමින්වහන්සලා ප්‍රකාශ කරනවා ඒ දැන් මොනවා හරි يعني බැලුවොත් පේනවා නැත්නම් පේන්නේ නැහැ වගේ කියලා දෙයක්. අහලා තින මට මතකයි අපේ ගෞරවනීය කුසල ස්වාමීන් වහන්සේත් නසන්ති සූත්‍රය ගැන කරන දේශනාවේදී එහෙම ප්‍රකාශයක් කළා වගේ මේ මේ පර්යාංකයේ ඉන්නකොට මම ඈතකදී ලැබපු අත්දැකීමක් මට හිතුණා මේ ඉදිරිපත් කරන්න කියලා. මොකද මට ඒ ඒ දේශනාව මතක් වුණා ඒ මගේ පර්යාංකයේ අත්දැකීමත් එක්ක. දැන් මං පර්යාංකයේ ඉන්නකොට ස්වාමීන් වහන්සේ මගේ මූල කර්මස්ථානෙ වෙන්නේ මේ ශාරීරික කොහරි තැනක දැනෙන නාඩි වැටීමේ ස්වභාවයක්. ඒක මට තැන හරියටම හොයන්න බෑ. හැබැයි ඒ නාඩි වැටීමේ ස්වභාවය වෙනස් වෙන, ඒකේ ළඟ දුර හුස්ම වෙනස් වීම වගේ ඒකේ ළඟ දුර වෙනවා, ඉක්මනින් ඉක්මනින් හෙමින් වෙනවා. ඒ වෙනස් වීම මම අත්දකිනවා. දැන් කාලයක් තිස්සේ ඕක මූල කර්මස්ථානේ අරමුණු කරන් ඉන්නකොට මේ මෑතකදී මම දැක්ක දෙයක් තමයි, දැනුච්ච දෙයක් තමයි, දැන් ඒ වැටෙන මේ නාඩි වැටෙන ස්වභාවය අනුව නිකන් මම පොඩි ටිකක් තැද්දෙන ගතියක් දැනෙනවා වගේ, තැද්දෙනවා වගේ මට දැනුණා. ඊට පස්සේ ආයෙත් දැන් හිත කොහරි ගිහිල්ලා ආයෙනකොට එහෙම නෑ කියලා දැනෙනකොට, දැන් ওই දෙතුන් පාරක් මම ඕක දැක්ක එක පාරකදී හිතෙනවා මෙහෙම අර ඒ නාඩි වැටෙන ස්වභාවයේ ඒ ඒ රිද්මේට මම පැද්දෙනා වගේ සමහර වෙලාවක නෑ. ඊට පස්සේ මම නිකන් අර ඒ ඒ දෙතුන් පාරක් එක අත්දැකපු නිසා ඊට පස්සේ නිකන් බැලුවා පැද්දෙනවද කියලා ආයි මූල කර්මස්ථානට එනකොට. ඉතින් මම ඒ වෙලාවේදී දැක්ක දේ තමයි මම පැද්දෙනවා කියලා හිතලා බැලුවා. ඇත්තට මම එහෙම පැද්දෙනා වගේ තමයි මට දැනෙන්නේ. එහෙම නෑ කියලා හිතලා බැලුවත් ඇත්තට මේ හද මේ නාඩි වැටීම වෙනවා. හැබැයි මම නොසැලී ඉන්න වගේ තමයි මට දැනෙන්නේ. ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා බලන්න මම කොහෙලාවත් ඇස්සල්ල බලලා නැහැ. හැබැයි ඒක හරි රියල් මට ඒ වෙලාවෙ ඉන්නකොට මම මේ පැද්දෙනවා කියලා හිතුවා. මට ලොකුවට නිකන් ඒ තාලෙට පැද්දෙනවා වගේ මට දැනෙනවා. එහෙම නෑ කියලා හිතුවොත් එහෙම නෑ වගේ තමයි දැනෙන්නේ. ඉතින් මට හිතුණා අර ඔය ලුක්ස්වාමීන් වහන්සේත් ඒක දේශනා කළ තියෙන අනිත් දේශනාවලදීත් මම අහලා තියෙන නිසා මේ මෙහෙම දෙයක් මම අත්දැක්කා කියලා ප්‍රකාශයක් විදිහට ඉදිරිපත් කරන හිතුණ ස්වාමීන් වහන්සේ. බොහොම පින් අවස්ථාව ලබා දුන්නට ඔබ වහන්සේට ඒකට එකතු කරන්න යමක් තියෙනවා නම් මම පාද නමස්කාරයෙන් බලාපොරොත්තු වෙනවා ඔබ වහන්සේගේ උපදෙස්න්න.
ඔව් ඒක අර පැද්දෙන ගතියක් තියෙනකොට මේ එහෙම නාලි වැටීමක් කියන එකක්. දැන් ඒකත් අපි මේ හිතාගෙන ඉන්නේ කරන්නේ ඒක මේ මේකයි මූල කර්මස්ථාන කියලා අපි ඒකටම මේ ප්‍රධාන තැන දෙනවා. දීලා ඉතින් ඒකත් අපි මේ හිතලා තමයි පටන් ගන්නේ. දෙක දෙයක් නෑ. ඒක රළුවට දැනෙන තා මේ කර්මුණ බවට පත් වෙනවා කයේ නිසා. ඒ නිසා ඒකත් අපිට බලන්න පුළුවන්. ඕනනම් හැමතිස්සෙම ඉතින් නාඩි වැටීමම වියොත් නේ අපිට කයේ තදවීමක් කරහා යන්න පුළුවන්. එහෙම නැත්තම් හුස්ම ඉතින් නැත්තේ නෑනේ. අනිවාර්යෙන් හුස්ම තියෙන්නේ පැජීවත් වෙන්නේ සැතේ නම් හුස්ම හරහාමට ආරම්භය ගන්න පුළුවන්ද? එහෙම නැත්තම් ඒ අනිත් කම්පන චංචල කයි හරහා ඒ හද ගති සිල් ගති ආදී වශයෙන් යන විදිහ. එහෙම නැත්නම් ඔය තැන් තැන් වල වෙන කම්පන ස්වභාවයන් ගති හරහා පුළුවන්ද මේ විදිහට මේ කොහොම හරි කය හරහා යන අරමුණකින් ගන්න පුළුවන් කියලා බලන්නත් පුළුවන්. ඉතින් හරි අර පරික්ෂණය වෙනවනේ එතකොට. ඉතින් ඒ නිසා ඒ විදිහට යනකොට කොහොමඩක්වත් ඉතින් අර හිත ඒ විදිහට මේ දැනීම ඇති කරනවා. මේ ඔය විදිහට හිත කයට අරගෙන ඒක පිළිබඳව යම්කට හිත යොමු කරන්න උත්සාහ කරනකොට ඉතින් හදපු දේවල් ටිකක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඒ දේවල් සිද්ධ වෙනකොට ඕක පැද්දෙන්නේ ඉස්සරහටත් පස්සෙටත් කියලා බලන්න. ඉස්සරහට පස්සෙට යන හෙල වෙන ගතියකට යන ගතියක් තියෙනවා. ඒකට හිත තිබ්බහම පැද්දෙනවයි කියලා තිබ්බහම වැඩි වෙලා වැඩි කරගන්නත් ඇත්තර පුළුවන්. ඊට පස්සේ මේක මට පාලනය නැහැ භූතෙක් වැහුනේ කිව්වහම ඒක එහෙම වෙනවා. ඊට පස්සේ ඒක ඒ ටිකේ ඒ විදිහටත් යන අය ඒකට බය වෙලා ඊට පස්සේ මාසේ ගිහිල්ලා ඕවා හරහා ඊට පස්සේ හිත දෙන දේවල් දාලා මේ විකාර වලට වැටෙන අයත් ඉන්නවා. ඒ වගේම දැන් මේක ඉස්සරහට පස්සට පැද්දෙන එක නේ. හරි දැන් ඔක දෙවෙනි කන්න හරි අනිත් දෙපැත්තට පැද්දෙන බලු වමට දකුණට අනි ඕන පැද්දෙන වට්ට වගේ එහෙමත් වෙනවා වෙන්න පටන් ගන්නවා. අරන්ගෙන ආ පැද්දෙනවනේ කියලා බැලුවහම හොඳට වැඩි කරලා පස්සට ඇඟ මේ ඉතල් අපි දන්නේ නැති විදිහට පැද්දෙනවා. සැරලා ඒකට හිත දැම්මොත් හොඳට පැද්දෙනවා. ඒවස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ පැද්දීමක් දැනෙනවා නම් ඒක ඇස් දෙක වහල් හෝ බැරලා පැන්න වෙන්න පුළුවන්. දකින්නේ මේ පැද්දීම වෙන බවක් ඇත්තටම මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් වෙනවත් නම් අපිට කරන් තින්නේ ඒකත් මුල මැදාග බලනවා පටන් ගන්න. මේමයි පැද්දිල්ල කොනකොහෙද ආපහු එන හැටි ආයි මේ පැත්තට යන හැටි ඕක හොඳට බලලා ඕකෙත් විස්තර වස් බලන්න පටන් ගන්න. මම ඔබට අනේකටත් ඉන්න බැරි වෙලා ඒ සෙල්ලමත් එතනින් ඉවර. යන්නේ විදිහට ඔය වෙන ඕන එකක් එහෙම ඒ කාරණේ පිළිබඳව වැඩි දුර බලන්න ගිය ගම ඒක වෙනවා. නැත්තම් දැන් ඒක අපි විස්තර කරන්න යනකොට තමයි අපි ඒකට අහුවෙලා තියෙන්නේ. ඒක මෙහෙමයි මේයි ධර්ම කාරණාත් දාගෙන ඒ විදිහට. නැතුව අපි මේ පේන දේ බලනවා එහෙම නැත්තම් බලන දේ පේනවා කියනකොට ඒක මේ මනෝකූපංගමයි තමයි. ඒ කාරණා පටන් ගන්නකොට එහෙම දෙයක් නැහැ කියන්නේ මේ සිය වැඩිව පටන් ගන්නකොට මනෝකූපංගම ධම්මා මනෝදෙත්ත මනෝමයා කියන කාරණය මේ වැඩි ලොකුවට වළංගු වෙන්නේ නැහැ. මොකද කන්න තුල ඊට වෙලාවක් ඉතින් ඒක මේ ඇත්තටම සිහියට හසු වෙන්න අත්දකින්න පටන් ගන්න මේ හොඳට සතිය වැඩි වෙලා පරියන්කේදී සක්මනේදී හොඳට මේ අර මුලින් වාර්තාවේ සඳහන් කළ විදිහට මඳහරි අගහරි වෙනකොට අර හොඳට මේ කාය පිළිබඳවත් තේරෙනවා. එම වගේම සිතුවිලි වර්තමානයේ මේ ඇති කැඩිලා වෙන් වෙලා මේ දෙකෙන් දෙක වෙන වෙනම තේරෙනවා වගේ පටන් ගන්නකොට ඔන්න පට තේරෙන්න පටන් ගන්නවා මේ මේවා හිතට එන්නේ නැති වෙලා. ඉතින් ඒ සමාන් කරා වගේ පළවෙනි වාර්තාවේ අරමුණු හිතට එන්නේ නැහැ. ඒ අරමුණු තිබ්බට ඒවා හිත ඇතුළට රින් ගන්න නැහැ වගේ එකක් කියන්නේ. අහන්නේ වගේ ස්වභාවයේදී මේ තමයි ඔන්න තේරුම් ගන්නේ මේක සත්‍යයක් කියලා බලනකොට ඔන්න ඒක එහෙම. මේක හිතවිල්ලක් කියලා බලනකොට එහෙම. එහෙම නැත්තම් ඔක්කොම දැනීම් ටිකක් විතරයි. එහෙම නැත්තම් දැනුවත් වීම් ටිකක් පමණයි. දැ විදීමක් හැමකම විදීමක් විතරයි. ඒ විදිහට යන වෙලාවේදී ඔක්කොම මොකක් වුණත් විදීම ඒකේ මුල කොහමද විදීම ඇද කොහොමද ආක කොහොමද කියලා ඒකෙත් බලන්න පටන් ගන්නයි තියෙන්නේ. නැතුව තියෙන එක පිළිබඳව ඒක අල්ලගදී විස්තර කරන්න යෑම හරහා අපි දන්නේ නැතුව අපි ඒකට අහු වෙන්නත් පුළුවන්. ඒ නිසා බැලුවත් පේනවා කිව්වට අපිට මේ ඒ බැලුවොත් පේන එක කොයි වෙලාවෙද වෙන්නේ කියන නැත්තම් බැලුවොත් පේනවා කියන එක මේ ඇන්දෙන එකක් තියෙනවා. ඒ කියන්නේ හොඳට හිත එක වෙන කොට සාමාන්‍යයෙන් සක්මනක පරියන්කක හිත හොඳට නිමග්න වෙලා යන වෙලාවේ දැන් ඔන්න සමාධි වේගෙන එන්නේ කියලා බලනකොට හරි. ඔය දැන් ඔන්න අජ්ජත් බහිද්ද දැන් මට තේරෙනවා මේ අජ්ජත් දැනෙන්නේ නැති පැත්ත බහිද්ද තමයි කියලා එහෙම බැලුවම එහෙම තමයි පේන්න පටන් ගන්නේ. ඊට පස්සේ දැන් වා මොකකටවත් ඇලෙන්නේ නැතුව අරමුණු පිළිබඳ ඇලීම් ගැටීම් නැතුව හොඳට සනීපටම ඉන්න වෙලාව කියලා හිතුවොත් ආ ඒ විදිහට පේන්න පටන් ගන්නවා. ඒ ඔන්න ඔය විදිහට බැලුවොත් පේනවා කියන එක සිහිය මදි නම් අපිව ආටන එකටත් යනවා. ඒ නිසා පේන දේ බලනවා කියන එක තමයි සාමාන්‍යයෙන් උපදේශ. ඒ නිසා පේන දේ බලාගෙන යන වෙලාවේදී පේන දේත් එක්ක යනකොට ඒකේ මුලමද අපි බලන්න උත්සාහ කරන කාලෙත් එක්ක කරගෙන යද්දි ඒ උත්සාහය අපි ටික ටික ගෙනහිල්ලා දානවා ඉස්සරහට. අන්න එතකොට ඒ අවස්ථාවක් එනවා බැලුවොත් තමයි මේක අනිත්‍ය. ඒ විදිහට බැලුවොත් තමයි මේක දුකක් තේරෙන්නේ. එහෙම බැලුවොත් තමයි මේක මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා තේරෙන්නේ. එහෙම බැලීමකුත් අවශ්‍ය වෙනවා. ඒවට හනුපස්සනා කියලා සඳහන් කරනවා. ඒ විදිහේ කරන්න අවස්ථාවකුත් එනවා. හැබැයි ඒක පටලෙන්නත් ඉඩ තියෙනවා. පටන් ගන්නකොටම මේක පුරන්නත් නැහැ. මේ විදිහේ දෙයක් මෙතන තියෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ මේ කාරණෙත් එක්ක. එහෙම කිව්වොත් මොනවද තියෙනවද ඒකට කියන්නේ?
එහෙමයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කියපු විදිහට කරගෙන යන උත්සාහ කරන්නම් ස්වාමීන් වහන්ස. බොහොම
දායකයි.
ඉවසන්නේ ස්වාමීන් වහන්ස බොහොම තින් ඔබ වහන්සේගේ උපදේශන.
අවසරයි ස්වාමීන් වහන්ස දැනට වෙන කවුරුවත් සමා වෙන්න නාමන්ත තෝසවාගෙන සිටිනවා. මන්ට ඉදිරිපත් කරන්න පුළුවන් ගැටලුව.
බොහොම පින් ළඟක අවසරයි ස්වාමීන් වහන්ස. මේ මට තියෙන දේ තමයි අර දැන් සතිය දියුණු කරගෙන යද්දී ඒ කියන්නේ සිත ටිකක් සියුම් වෙන සංවේදී වෙන බවක් තියෙනවා. ඉස්සරට වඩා සමහර විශේෂ ධර්මයේ පැත්තෙන් අරගෙන ගලපල ගන්න කරුණු අනුව ගත්තාම සංවේදී වෙන බව වැඩි. එතනදි තේරෙනවා දැන් අරමුණු ඇති වෙලා නැති වෙලා එහෙම වෙනස් වෙලා බිඳිලා යන ස්වභාවය කාලය තිස්සේ දැන් අවුරුදු මම හිතන්නේ තුනක් විතර ආසන්නව කරගෙන එන නිසා ඒක ඒකෙන් තේරෙනවා දැන් මේ මනුෂ්‍ය ජීවිත පවා අනිත්‍යයි, ඒවත් බිඳිලා යන්න පුළුවන් කියන එක ප්‍රබලව පේනවා. දැන් උදාහරණයකට මම හොඳ යාළුවෙක් මුණ ගිහිල්ලා කතා කරනකොට මට තේරෙනවා දැන් මේකිනත් නිත්‍ය නෑ, මමත් නිත්‍ය නෑ, මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන එක. එතනදි අර කතා කරන අතර ඒකත් නිතර හිතට ඇවිල්ලා යනවා, නිතර නිතර එනවා ඕක මාස ගානක් තිස්සේ. දැන් ඒ වගේ හැම තිස්සෙම ඕක දැනෙනවා, මං ගැනත් ඒක දෙනවා, අනිත් අය ගැනත් ඒක දෙනවා. එතකොට සියුම් කම්පාවක් ඇති වෙනවා. ඒ කියන්නේ අර නිකන් හිතටම හරියටම නිකන් අල්පෙනෙත්තකින් අණිනවා වගේ ඊටාම සියුම් කම්පාවක් ඇති වෙනවා. මේක සැහෙන අවුලක් මෙතන දැන් තියෙනවා නේද කියන එක නැවත නැවත මතක් වෙනවා. අර බුදුහාමුදුරන්ගේ සූත්‍ර දේශනාවක් තියෙන බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියනකොට බ්‍රහ්මිය කම්පා වෙනවා, අඬනවා වගේ එකක් වෙනවා කියලා. ඒ වගේ ඒක නැවත නැවත ඇති වෙනවා. ඉතින් සමහර වෙලට ඒක සියුම් කම්පාව සියුම් වේදනාවකට එනවා. ඒ වගේ තැන් වලදී කොහොමද ස්වාමීන් වහන්සේ මුහුණ දෙන්න ඕන? දැන් මම සාමාන්‍යයෙන් එහෙම ලේසියෙන් බය වෙන කම්පා වෙන කෙනෙක් නෙමෙයි. නමුත් මෙතනදී එන කම්පාව ඊටම සියුම්ව දැනෙන දෙයක්. ඉතින් ඒකදී මේ මටත් ආම හිතා ගන්න වෙනවා මේකට කොහොමද හරියට මුහුණ දෙන්නේ කියලා. මම මේක ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න කැමති උපදෙස් සඳහා ස්වාමීන් වහන්සේ අවසරයි.
ඔව්, සිහිය වැඩි වෙනකොට මේ කියන අත්දැකීම් ලැබෙන්න පටන් ගන්නවා. ඒක සාධාරණයි. එතකොට දැන් මේ අපිට කරන්න තියෙන්නේ මේ තේරුම් ගැනීම එක්ක මේ දැනෙන අලුත් දේවල්, එහෙම නැත්නම් මේ සියුම් සියුම් කාරණා දැනගන්නවත් එක්ක, මෙහෙම නැත්නම් ඒවා තේරුම් ගන්නවත් එක්ක ඒවා තුළ මේ දෙනදා ජීවිතයට බලපෑමක් සිද්ධ කරනවා නම් අපි කියන්නේ දැන් පස්පව් කැඩෙන එක කොහොමටත් සිද්ධ වෙන දෙයක් නෙවෙයිනේ. සාමාන්‍යයෙන් සිහිය වඩන වෙලාව සිහිය තියෙන වෙලාවේ පන්සිල් කැඩෙන්නේ නැහැ. ඒ වගේ දරුණු මට්ටමට ඒ දරුණු කර්මවලට යැවෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් දන්නවා. ඒ වගේම දැන් මේ වගේ දේවල් හරහා දැන් අපි යාළුවෙක් එක්ක කතා කරනකොට එක්පාරට අනේ මේක අනිත්‍යයි, ඒ වගේ මාත් අනිත්‍යයි, මේ කතා කිරීම මොකද ඇති ඵලය, ඒ වගේ ඒ යම් කාරණා එනවා තමයි. ඒක ස්වභාවිකයි. හැබැයි ඒ කාරණාත් ඒ මොහොතේ සිහියෙන් තේරුම් ගන්න පුළුවන් නම්, එහෙම නැත්නම් මේ විදිහට එලිකරන් පස්සේ අපිට අදහස ගන්න පුළුවන් නම් දැන් මේ අපි මේ කරන ජනායක සිද්ධ කරන ක්‍රියාවලින් දැන් අපි දෙන්නා දෙන්නෙක් එක්ක අපි කියන වැඩක යෙදෙන්නේ, එහෙම නැත්නම් අපි කියමු කතාවක කියලා, කියමු සම්ප්‍රප්පලාවකම ඉන්නවා කියලා. හරි, දැන් මේ සම්ප්‍රප්පලාවක ඉන්නවා කියලා දැනගත්තම ඇති, ඊට පස්සේ මේ මූලික தත්ය දෙන්නේ සම්ප්‍රප්පලාවට. ඒ කියන්නේ දැන් ඒක දැනුවත් මේක ඇදෙන හැටි, මේක සිද්ධ වෙන හැටි කර බලනවා මිසක්කා අර මේක පිළිබඳව කරන විග්‍රහය මේ අත් අනිත්‍යයි නේද, මාත් අනිත්‍යයි නේද, මේක දකින්න පුළුවන් නම් හිත පිටේම විදිහට අපිට ඒ මොහොතේ ඒ කටයුත්තේ එක දෙයට මූලිකත්වයේ දෙන අර මූලික උපදෙස් එහෙම නැත්නම් මූලික බුදුපියන් වහන්සේ අපිට දෙන ක්‍රමවේදේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ හරහා ඔය කියන ගැටලුත් එතකොට අඩු වෙලා යනවා. ඇත්තටම මේකත් ප්ලෑන් කරලා කරනවා කියන වැඩක් නෙමෙයි මේ කියන්නේ. මේක ඒ වෙලාවට ඒ වැඩේ විතරක් කරන්න උත්සාහය ගන්න. දැන් ওই සම්ප්‍රප්පලාවයක් විතරන වෙන ධර්ම නරක පැත්තක් නේ සම්ප්‍රප්පලාව. කේසයක් නේ පැහැදිලිව මේ පැරදි පාප කර්මයක් නේ, දස අකුසල එකක් නේ.
අවසරයි.
නමුත් ඒක මම කියන්නේ ඒක සිහියෙන් කරන්න පුළුවන් කියන එක එකක් හොන. ඔට බැරිම තැනකදී නයික සිද්ධ වුණා කි මොන් කියන්නේ එතනදී ඒකට සිහිය පිටවලා ඒකට සදාන්තර දෙනවා. ඊට අමතර වෙන දේවල් ආව ලොකු කරන්න ගියොත් අපි ඒකෙන් පිටපැන්නා කියන ඒ සන්දර්භේ සතිමත් භාවයේ සන්දර්භේ වදන මූලකම තමයි. ඊට පස්සේ ඒකෙන් පිට යෑම. එතකොට පිට යන දෙයට අපි ලොකු මුල් තැන නොදී ඉන්නවා. එතකොට ඒ කියන මේ කියන කාරණේ මේ වහක්ුණෙන් ගත්ත සම්පූර්ණ නැත්නම් වැඩ හේදෙලා ඉන්න වෙලාවට ප්‍රධාන මේ රාජකාරී වැඩවලදී අපි ඒ දෙයට මුල් තැන දෙනවා. ඒක මූලකම ස්ථානයි. එතකොට සිය වැඩිච්ච කෙනෙකුට ආරම්භ කෙනෙක් වෙන්නේ මේ සිය හදා ගන්න කෙනෙකුට ඕවා කරන්න යන්න බෑනේ. ඒ කියන්නේ කය දීලා කයත් එක්ක ගෙහෙලා හතිපට්ඨාන වැඩෙන්න උපදෙස් ලැබෙන්නේ. ඒ අනුව සිය වඩා ගන්න කෙනෙක් ඒ කරන දෙයටම මුල් තැන. ඒකත් එක්කයි යන්නේ. එතකොට ඒ කටයුත්ත එයා උපරිමෙන් කරනවා. ඒකෙදී සමහර විට මේ විනෝදකාමී කටයුත්තක් වෙනවා. ඒකේ උපරිම විනෝදය ලබනවා. ආන්නේ වගේ ඒ එදිනෙදා ජීවිතෙත් එතකොට දැන් මේ විස්තර කරන්නේ සාමාන්‍ය කෙනෙක් වෙන එක. සතිපත්තව හරහා අර අත්දැකීම් ටික තියෙනවා තමයි, සංවේදනා එනවා තමයි, අසාමාන්‍ය දේවල් ටික මේවයි සියුම් සියුම් කාරණා තේරුම් ගැනීම සිද්ධ වෙනවා. හැබැයි ඒක තිබේවා ඒවා දැනෙන එක වළක්වනවා යන්නේ නැහැ, කොහොමද වළක්ින්නේ නැහැනේ. හැබැයි ඒක සාමාන්‍ය කරගෙන ඒකෙත් අපි ප්‍රධාන තැන දෙනවා කරන කටයුත්තට. ආන් එතකොට තමයි දිනදා ජීවිතයේදීත් අපිට පව් කටයුතු නැතුව අනිත් කරන හොඳ යහපත් කටයුතු නැත්නම් සාමාන්‍යයෙන් රළුසිය එහෙම නැත්නම් දරුණු නැති සාමාන්‍යයෙන් එදිනදා කරන ඒ ස්වාධීන සාමාන්‍ය කටයුතු සාමාන්‍ය පරිදි සිද්ධ කළා මේ කැ සාමාන්‍ය මිනිස්සේ බවට පත් වෙනවා. නිත්තය වගේම ඒ කටයුතු කරනවා. මේකේ විශේෂත්වය මේ එළියට එහෙම මොකක්වත් වෙනසක් නැහැ නේද? සාමාන්‍ය කෙනෙක්. හැබැයි ඒකම දේ නිසා කිසි කෙනා ඒ කටයුත්තේ හොඳට නිමග්න වෙලා ඉඳලා ඉන්නවා. ඒක ඒක විදිනවා. ඒ ක්‍රියාවලිය තමයි යෙදලා ඉන්න ක්‍රියාවලිය විදිනවා. මොකද සතිමත් නිසා ඒකට මුල් තැන දීලා ඒකෙන් එන අර අමතර සංවේදනා සියුම් සියුම් දේවල් ඒවා එතකොට අපි ඒ වෙලාවේදී සලකන්නේ පිට පිට යෑමේදී එන එක දැනුණට කමක් නැහැ. අපි හිතලා ඒවට මුල් තැන දීලා ඒවා ධර්මීය වශයෙන් උළුප්පල යන්න අවශ්‍ය නැහැ. එතකොට අර ජීවිතයේ පුළුවන් තරම් සාමාන්‍ය බවට පත් වීම. මේ අපි අහලා තියෙනනේ එන්න එන්න සාමාන්‍ය කෙනෙක් බවට පත් වීමයි මේක සිද්ධ වෙන්නේ. ඒ වගේ තමයි කියන්නේ. එතකොට මොකද
එහෙමයි ස්වාමීනස. මම ප්‍රශ්නේ මට තේරෙනවා වංශේ කියන එක. එතන අර ඒ කියන්නේ ඒ කම්පාවට ඇති කම්පා වීම නිසා ඇති වෙන හිතේ එන සොෆ්ට් ගතිය හෝ මුදු බව වුණත් එතන ඒ සිතුවිලි ස්කන්ධේ වුණත් හිත පිටරයාමක් විදිහට දකින්න ගත්තොත් එතනදී කිසියම් සහනයක් අත් වෙනවා. මම අර කිව්වේ ස්වාමීනස් සම්ප්‍රපලාපේ නෙමෙයි, දහම් කාරණාවක් කතා කරත් මිත්‍රෙක් යාළුවෙක් එක්ක එතනත් ඇති වෙන මේ කතාවත් මේ සදහට කරන්න බෑ. මේ කෙනා හෝ මම හෝ නැති වෙලා යන දවසක මේ කතාව අන්තර් කතාවක් නැති වෙනවා කියන අන්න ඒ වගේ ටිකක් අර මේ අර මෙහෙම එකක් කරන්නේ. දැන් සතියේටම හිත යොමු කරනකොට ධර්මයට අදාළ සිතුවිලි ඇවිල්ලා මේ සමහරවිට හිත බ්ලොක් කරලා දානවා. අන්න ඒ වගේ එකක් තමයි වෙන්නේ සයිනස් වේ සමහර වෙලාවල් වලට. ඉතින් එතනදී ඒක හැබැයි මේ දැන් කාලයක් තිස්සේ එනවා. ඒක නිසා මට මේ විසඳුමක් වගේ උපවාසයකට මේ ප්‍රශ්නෙන් ඉදිරිපත් කරලා අහලා දැනගන්න හිතුනේ. හැබැයි මම අර උපවාසය කිව්වා වගේ ඒක හිත පිටව යamak කියන විදිහකට නෙමෙයි මම බැලුවේ. ඒක අවබෝධයක් විදිහට එතන දින ප්‍රත්‍යක්ෂ මොකද මම හිතලා නෙමෙයි ඒක ඉබේම එන එකක්. ඒ එහෙම අවබෝධයක් විදිහට දැක්ක විතරයි. එහෙම එක දෙයක් තියෙනවා සයන්ස්. මේ අර ඒ යාළුවෙක් එක්ක කතා කරද්දී ඒක සම්ප්‍රප්ලාපයක් කියලා ඒ කරන කතාවට විහිළුවට හෝ මොකක් හරි කරන ලාගදී ඒකට ගරහ කිරීමක් මගේ හිතෙන් එන්නේ නැහැ. එතන සුවදව කතාව කරන්න පුළුවන්. ඒත් අර කම්පා වෙන එක තමයි ස්වයන්වංශ තිබ්බේ. ඒක එකට විතර නෙමෙයි. දැන් නොදන්න කෙනෙක් වුණත් වෙඩි තියාගෙන හරි මැරිලා හරි එහෙම ප්‍රවෘතියක් ඉන්ටර්නෙට් එකේ දැක්කත් ඇති වෙන අපරාධේ මේ මනුස්ස ජීවිතය දැන් නැති වුණා මේ පුද්ගලයාට කියන ඒ කම්පාව එතනත් එනවා. අල්පිනෙත්ෙන් අනිනවා වගේ ඒක දැනෙනවා. ඒකර හිත ඇත්තරම් පිට ව්‍යායාමක් තමයි ඔබ වහන්සේ කියන විදිහට. ඒ මේ අපි ක්‍රමවේදයට අනුගත ක්‍රමයට අනුගත්තාම ඒක කරන්න උත්සාහ කරන්න පුළුවන් ස්වාමීන් වහන්ස.
ඒක තමයි විදියට මේ සාමාන්‍ය ජන සම්පප්ලාව කියන ගතිය උපරිම එහා කෝණෙන් කියා කරන්න කියන්න පුළුවන් කියන්නේ දරුණුම දේනේ කරන්න පුළුවන් අරක. ඒ නිසා ඒක ධර්ම කාරණේ දා ගන්න පුළුවන්. ඒ වගේ මේ උත්සාහයක් ගත්තාම එහෙම කියන්නේ උත්සාහ කරන දේකුත් නෑ ඇත්තටම. ඉතින් අර හසරන කටයුත්තට ප්‍රධාන දැන දෙනවා කියන ගියන් පස්සේ දැන් මේ එතනදා ජීවිතේදී අර ඒ අවස්ථාවේ ගොඩක් වෙලාවට හැම එකේම තියෙන මේ රසය විඳින්න පුළුවන් ඉතින්. මිනිහෙක් මැරුණත් ඉතින් අනේ ඉතින් මාසේ මැරුණා. ඉතින් මැරෙන්නවනේ කොහොමටත් මැරෙන්න නෙවෙයි තියෙන්නේ. එච්චරයි මැරුණා ඉතින් ඉවරයි. ඉතින් මොකද කරන්නේ? මේ කියන කාරණේ ඒ විදිහට ගත යනවා. ඊට පස්සේ තමන්ගේ ජීවිතයේ විශේෂයෙන් අපිට පුළුවන් වෙනෝනේ ඔය මුණ දෙන්න වෙන දුක් කංකටලු දෝමනස් එහෙම එනකොට මේවා පිළිබඳව එතකොට බලන්න මේක දෝමනස්යක් මේකට සතුටු වුණොත් කොහොමද කියලා නිකන් දාලා බලන්න පුළුවන් වෙනවනේ මේ අනිත් පැත්ත හරවල. ඒ වගේ අර විකූර්ණය කියන කාරණේටත් අපිට දාගන්න පුළුවන් මේ වගේ දේවල්. මේ විදියට සිහිය මට කියන්නේ කෙල වෙනවා. කෙල වෙනකොට සතුට වෙනවා. ඒ වගේ ස්වභාවයකට යන්න පුළුවන්ද මේ විදියට අපිට සංවේදනා පිළිබඳව කියන දේවල් පිළිබඳව සිහිය පිහිටවගෙන යන වෙලා වෙනකොට අපිට අන්න ඒ වගේ. එතකොට හැමදේම මේ කියන්නේ හරි මේ විනෝදයක් තියෙන. ලකුණත් ඉතින් මේ බලන්ගේ අමාරමුණුනේ හැම එකම. මේ මොන අරමුණෙත් ඔක ඇතිවීම තියෙනවා කියන කාරණා මේ හිත හිතින්නේ නැතුව මේ කෙලින්ම හැම එකේම තියෙන මේ ජොලිය බලන්න කියලා. ඉතින් මේ විදිහට තියෙනවා. ඒ කියන්නේ මම බලන අය ඉන්නවද මේ මරුණන් පස්සේ ආයෙත් තරහකාරීකට ඒක සැපක්නේ ජොලියක්නේ මේ කියලා. ඒ වගේ දැන් ඔය ඊයේ කොහරි කොල්ල දෙන්නෙක් යට වෙලා මැරලා තුන හැපිලා ඔය ඉස්කෝල පැරෙට් එක ඒක මිනිස්සේ ක්ලියලම තිනවා මේ පුරිරු සතුටක් නේ මට එන්නේ. ඒ මිනිස්සයා දැන් ඒක යන්නේ දන්නේ ධර්මයක් වත් නැහැ තියාර කරලා දානවා. අනේ අර ලෙඩේ මේ ලෙඩේ සතුවාල වෙලා නේ ඉන්න ඒ වුණොත් මරලා ඵලයල්ල කියලා මෙයා දානවා. ඉතින් ඒ වගේ යාට ඒක තේරෙනවා මේක මේ මුන්නේ විකාරෙන් ගිහිල්ලා පිස්සු නටලා මැරිලා මේ දෙමාපියන්ටත් දුක් වෙනවා ඉස්කෝලත් දිනා කරනවා කියලා. ඉතින් අරයට එනවා එන තද දේශයක්. මේක අනිත් වෙනා පාඩමක් වේවා කියන එක එයාට හිතට ඇවිල්ලා සතුටක් උත් ඇවිල්ලා පුරින් සතුටක් එනවා. මේ අනේ වගේ මැරිච් එකමයි හොඳ කියලා. යන්නේ වගේ තව කෙනෙකුට එනවා අහිංසක අපරාධී ජීවිත නැති කරගන්න මේ කියලා. ඉතින් ඒ වගේ අපිට ඒ වගේ දුර දාන්න අවශ්‍ය වෙන්නේ අපි ඒ වෙලාවේ ඒ එන කාරණේ පිළිබඳ ඉන්න උත්සාහ කරනවා. ඒකෙදී සමහර විට වෙන්න පුළුවන් ඉතින් අපි සාමාන්‍ය කතා කරන හොඳ පැත්ත නරක පැත්ත කියන දෙකම අපි තුළ ක්‍රියාත්මක වෙන වෙලාවේ වෙලාවේ තිබ්බ හිත අනුව ඉතින් එන දේ එක බාර අරගෙන ඒක මේ තුළ තියෙන මේ විඳනේ විඳීම වර්තමානයේ අත්දකින දේ තුළ තියෙන ජොලිය මේ තියෙන මේ ජොලිය තේරුම් ගන්න බැලුවොත් අර ඒ සාමාන්‍ය හැම එකම සාමාන්‍ය කරණේ වෙලාවේ දෙනදා ජීවිතේ සාමාන්‍ය විදිහට ගලාගෙන යනවා සිහිය නැතුව නෙමෙයි. හැබැයි මේ මොහොතේ සිද්ධ වෙන හැම කටයුත්තම සතුටෙන් ජොලියේ ඒ දේ කෙරෙන ස්වභාවයකට විතර මුණ දීගෙන යන එකට එන්න පටන් ගන්නවා. එතකොට මේ ඉතින් දුක නැති කරා කියන්නේ නැතුව දුක්ඛ සත්‍ය දුක්ඛාර සත්‍ය කියන්නේ මේ දුක් මුණ දෙන්න වෙන දුක් ටික මේ නැති වෙලා සැප විතරක් එනවා කියන එක නෙවෙයිනේ. අනේ ගතිය තමයි අපිට ටික ටික මේවත් ටික තේරුම්
ගන්න. එහෙමයි සවනස් මම බලන්න සවනස් එතන ඒක දුක්ඛ සත්‍ය කියන එකට මේ හරවල ගන්න බලන්න සවනස්. මට සාමාන්‍යයෙන් එහෙම ඒ අපි කියන්නේ වෙන කෙනෙක්ගේ දුකදී නිකන් ආයෙම කුරිරු විදිහට සතුටක් ගන්න හරි අමාරුයි. ඒක ඒ බිල්ටින් ඉන් බිල්ට් සිස්ටම් එක තියෙන අර කෙනා දුකින් ඉන්න නම් මටත් ඒ දුක කෙලින්ම තේරෙනවා. මේ කෙලින්ම යාගේ කෝණයෙන්ම ගිහිල්ලා පේනවා. එතකොට ආයි මේව එකක් එන්නේ නැහැ
කියන්නේ. නැතුව අනේ අරකට හතුරු වෙලා දාලා තියෙනවා. ඉතින් මට හිතා ගන්න ඉතින් මිතුරු මිනිස්සු තමයි.
ඔව් එහෙමයි සයන්.
හිතනවා ඉතින් එයා හිතන ඒ සාධාරණ එයාට සාධාරණ හිතුවිල්ල එළියටත් දානවා මේ විදිහට. ඉතින් එහෙම අයත් ඉන්නවා. ඒ කියන්නේ ඒ විදිහටත් හිතන්න පුළුවන් ස්වභාවය තියෙන නිසානේ එහෙම හිතන්නේ.
එහෙමයි. ඔව් මට උවහස කියන එක පැහැදිලි. මං මං ඒක ගන්නම් උපදේශ හොඳ උපදේශයක් දෙයි ස්වාමීන් වහන්සේ. අවසරයි. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. දරුවන් පින් උවහසට.
අවසරයි ස්වාමීන් වහන්ස. අදට වෙන ප්‍රශ්න ඉදිරිපත් වෙලා නැති නිසා මේ Q&A session එක අවසන් කිරීමට ඔබ වහන්සේගෙන් අවසර ඉල්ලනවා. ඒ වගේම මම රාජිකාට නැවත බාර දෙනවා වැඩසටහන අවසන් කිරීමට. තෙරුවන් සරණයි.
බොහොම බොහොම පින් ගෞරවනීය ස්වාමීන් වහන්සේට Q&A එක ප්‍රශ්න උත්තර වැඩසටහන සම්බන්ධ වීම සම්බන්ධයෙන් සාබුහුම පින් දිලංගක් කරත් ඒක සම්බන්ධයෙන් අද දවසේ දේශනාව සහ ප්‍රශ්න උත්තර වැඩසටහන අවසන් නිසා අපි දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කර ගෞරවනීය ස්වාමීන් වහන්සේට වන්දනා කරලා වැඩසටහන අවසන් කරමු කියලා මම හැම දිනාටම මතක් කරනවා. අද දවසේ ගෞරවනීය අපේ නම කියන අවසරයි ගෞරවනීය හමුදල බම්කුසල ස්වාමීන් වහන්සේ බොහොම හරවත් ධර්ම දේශනාවක් අපි හැම දිනාටම ඉදිරිපත් කළා. ඒ වගේම මම කියන අවසරයි ගාල්ලේ ගෞරවනීය ගාල්ලේ ධම්මසරණ ස්වාමීන් වහන්සේ අද දවසට ඉදිරිපත් වුණු ප්‍රශ්න ගැටළු සහ වාර්තා සඳහා බොහොම පැහැදිලි නිරවුල් පිළිතුරු ලබා දුන්නා. ඉතින් මේ පැය දෙකක වගේ කාලයක් මෙතනට සම්බන්ධ වෙලා මේ රැස් කරගත්ත යම් කුසල ශක්තියක් තියෙනවා නම් ඒ සියලුම කුසල ශක්තියින් අපි හැමදෙනා අතරම බෙදා හදා ගමු. විශේෂයෙන්ම අපිට මේ තාක්තුර මේ සද්ධර්මය රැගෙන ඉන්න උදව් උපකාර කළව සියලුම සංඝයා වහන්සේලා කල්‍යාණ මිත්‍රයෝ සියලු දෙනාම අපි සිහිපත් කරමු. ඒ වගේම ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු නිසන් වහන්සේ සියලුම ස්වාමීන් වහන්සේලා අපි සිහිපත් කරමු. ඒ වගේම මේ වැඩසටහනට එතෙක් මෙතෙක් ශක්තිය දීපු සියලුම දෙනාවත් උණු ගෞරවයෙන් මතක් කරලා ඒ හැම දෙනාටමත් මේ සම්බන්ධ වෙන හැම දෙනාටමත් මේ පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම්මේහි සම්බදම් පුණ්‍ය සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.